ගරු ගාමිණී වලබුඩ මැත්තම ඔබතුමාට මිනිත්තු 9ක් කාලයක්
තියෙනවා. ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. 2021 අංක 11 දරන වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනිති සංශෝධන නැත්නම් රෙගුලාස් සාකච්ඡා කරන මේ අවස්ථාවේ වචන සුවල්පයක් කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව මට කලින් අදහස් දැක්වූ මන්ත්‍රීතුමා කිව්ව පරිදි ඇත්තටම මම හිතන්නේ ක්‍රීඩා ඇමතිතුමත් ක්‍රීඩා රාජ්‍ය ඇමතිතුමා විතර නෙමෙයි කැබිනට් මණ්ඩලයත් ඉවත් වෙලා මේ ක්‍රිකට් පාලක මණ්ඩලයටම මේ ඔක්කොම බාර දුන්නා නම් හොඳයි කියන තත්ත්වයක් තමයි අද ඉදිරිපත් වෙච්චි ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳව ඉදිරිපත් වෙච්චි විගණන වාර්තාවේ අවසන් නිගමනවල තියෙන්නේ කියන එක කියන්න අවශ්‍යයි මේ විවාදයේ කරුණු දැක්වීම ආරම්භ කරන ගමන්. මේ කොළඹ වරාය නගරය නැත්නම් අපි පෝට් සිටි විදිහට හඳුන්වන නගරය මූලික අවස්ථාවේදී ඉදිරිපත් කරන්න මේ සංකල්පය වෙනම වාණිජ නගරයක් විදිහට වාණිජ කේන්ද්‍රස්ථානයක් විදිහට මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනය කිරීමේ අරමුණින් විදේශීය ආයෝජන කැඳවන වෙනම ආයෝජන කලාපයක් විදිහට සංවර්ධනය කරන්න. නමුත් අද මේ ඉදිරිපත් කරපු සංශෝධන මගින් ඇමතිතුමා අපේක්ෂා කරලා තියෙන කාරණාව ඒ එදා තිබිච්ච මූලික පරමාර්ථයෙන් බැහැර වෙන සංශෝධන ඉදිරිපත් කිරීම තුළින් අපිට පේන්න තියෙන්නේ මේ වරාය නගරයෙන් බලාපොරොත්තු වෙච්චි ප්‍රතිඵල අත්පත් කරගන්න රටක් විදියට අපි අසමත් වෙලා තියෙනවා කියන කාරණාව. දැන් බලන්න මූලාසනාරූඪ නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ ප්‍රධාන පනතට සංශෝධන ගෙනල්ලා අපි යෝජනා කරනවා දේශීය වශයෙන් ව්‍යාපාර කරන දේශීය ව්‍යාපාරිකයන්ටත් මේ වරාය නගරයේ ගිහිල්ලා ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන් වන විදිහට මේ නීති සංශෝධනය කරලා දෙන්න කියලා. ඒ තත්ත්වයට අපිට පත් වෙන්න සිද්ධ වුණේ ඇයි? මේ ආර්ථික අවපාතය ආර්ථික කඩාගෙන වැටීම තුළ ලංකාවේ ශ්‍රේණිගත කිරීම තුළ ඉතාම පහළ තත්ත්වයකට පත් වුණාම ආයෝජකව එවැනි රටක තියෙන ව්‍යාපාරවලට එවැනි රටක තියෙන ආයෝජන කලාපවල ආයෝජනය කරන්න එන්නේ නැහැ. ඉතින් එහෙමනම් අපි මුලින් කරන්න ඕනි මේ සංශෝධන ටික කළා මේ විදේශ ආයෝජකයන්ට ලබා දෙන්න විදේශ ආයෝජන කැඳවන්න රටට විදේශ විනිමය ලබා ගැනීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න තිබිච්චි ප්‍රධාන සම්පත් මධ්‍යස්ථාන වලින් එකක් වන එකක් නම් විකුණලා දැම්මා යහපාලන කාලේ හම්බන්තොට වරාය. ඉතුරු වෙලා තියෙන්නේ මේ වරාය නගරය විතරයි. ඒ වරාය නගරයටත් ආයෝජකව ගෙන්නන්න පුළුවන් වන විදිහේ රේටින් වලින් ආර්ථිකයේ ඉදිරියට ගෙනල්ලා ස්ථාවර කළා මේ රේටින් වලින් උඩට ගේන්න වැඩපිළිවෙලක් කරනවා වෙනුවට අපි අද කරමින් ඉන්නේ මොකද්ද? රේටින් වලට ගැලපෙන ආකාරයට අර වඩේ විකුණන දේශීය ව්‍යාපාර කරන අයටත් මේ පෝට් සිටි එකේ ගිහිල්ලා විශ්වාස කරන්න පුළුවන් වෙන විදිහට මේක සංශෝධනය කරන එක. ඒ නිසා ඇත්තටම කනගාටුයි කියන්නේ කතානායක මූලාසන රූඩ නායජ කතානායකතුමනි, අපි මේ වරාය නගරෙන් බලාපොරොත්තු වෙච්ච දේ මේක නෙවෙයි. අපි දන්නවා අද ලංකාවේ එක්තරා ව්‍යාපාරික කණ්ඩායමක් ඉන්නවා. ලංකාවේ බදු ආදායම ගණනය කිරීම පැත්තෙන් ගත්තොත් එහෙම ප්‍රධාන ව්‍යාපාර 100ක් 150ක් තමයි සමස්ත ආර්ථිකයේ දල ජාතික නිෂ්පාදිතයෙන් 50ක් 60ක් කළමනාකරණය කරන්නේ. ඒ අය ගාව ඒක රාශි වෙලා තියෙන සමුච්චය වෙලා තියෙන ඔය සමස්ත ධන සම්භාරයෙන් 50ට ආසන්න ප්‍රමාණය අපි වගකීමෙන් කියනවා නොගෙවූ බදු මුදල් මේ රාජ්‍යයේ සම්පත් පාවිච්චි කරලා ව්‍යාපාර කරලා නිෂ්පාදනය කරලා බහණ්ඩ අපනයනය කරලා පිටරටට බහණ්ඩ සපයලා එහෙම නැත්නම් IT ශාස්ත්‍රයේ ව්‍යාපාර කරලා ඒ හරහා උපයාගත්තු නොගෙවූ බදු වලින් උත්පාදනය කරපු ධනය තමයි වැඩිපුර ප්‍රමාණයකින් ඔය ලංකාවේ 1 2 3 4 5 10 50 60 බවට මහලකොට සංගරාවල ධන දානපතියන් විදියට ප්‍රකාශයට පත් කරන අයගේ ධනය ඒක රාශිය වෙලා තියෙන්නේ. ඒ අය හරියට බදු ගෙවුවා නම් රජේ මෙච්චර දුප්පත් වෙන්නේ නැහැ. රජේ දුප්පත් වෙනකොට බදු දෙපාර්තමේන්තුව කඩාගෙන වැටෙනකොට ඒ අය කොහොමද පොහොසත් වෙන්නේ? එහෙමනම් ඒ අයටත් ඒ ව්‍යාපාර කරන අයටත් මේකේ කඩාගෙන වැටීම දැනෙන්න එපාය. ආර්ථිකයේ ආදාය පහළ යනකොට ඒගොල්ලන්ගේ ආදායම් පහළ යන්න එපාය. එහෙම වෙන්නේ නැහැ. එහෙම නොවන කණ්ඩායමටත් අර ඩොලර් එකක්වත් රටට උත්පාදනය කරන්න තියෙන හදපු වෙළඳ නගරය පෝර්ට් සිටියක තුල ගිහිල්ලා බිස්නස් කරන්න අවස්ථාව ලබා දෙනවා කියලා කියන්නේ අපිට තවදුරටත් BOI හරහා එහෙම නැත්නම් ආයෝජන කලාප හරහා ඩොලර් එකක්වත් රටට ගේන අවස්ථාව නැති වෙන එක. මොකද මේකේ ආයෝජනය කරන අයට බදුනි දහස හම්බ වෙනවා. එතකොට අර උදේ මුදල් සභාවේ මුදල් කාර්ක සභාවේ සභාපතිතුමා කිව්වා වගේ දකුණු අත පැත්තේ ඉන්න අයට බදු ගන්නවා, වම් පැත්තේ ඉන්න අයට බදු ගන්න නැතුව ව්‍යාපාර දකුණු පැත්තේ ඉන්න කට්ටිය ගලවගෙන ගිහලා වම් පැත්තේ හයි කළා. දැන් ගෙවන බද්දක් නැති වෙන එකක් තමයි මේ සංශෝධනයෙන් වීමේ සම්භාවිතාවක් තියෙන්නේ. ඒ නිසා ඒක ගැන සලකා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි දැන් මේ ආයෝජන කලාපයක් විදිහට ඒව නැත්තම් මූල්‍ය නගරයක් විදිහට සංවර්ධනය කරන්න අවශ්‍ය නම් ඒකට අවශ්‍ය වන්නා වූ යටිතල පහසුකම් ටික සම්පාදනය කර නොගෙන මේ කලාපයේ ව්‍යාපාර ආයෝජනවල ගුණත්වය පහළ යන ආකාරයට පියවර ගැනීම අපිට අනුමත කරන්න බෑ කියන එක තමයි මේකෙන් අපි කියා සිටින කාරණාව. හැබැයි මේ අවස්ථාවේදී ඇතම් විට ආයෝජන අවධිතුමත් එක්ක මම කතා කළා. එතුමගෙන් අහුවා දැන් මොකද්ද කරන්න යන්නේ? එතුමා කියපු කාරණාව තමයි අපිට කරන්න පුළුවන් උපරිම දේ කළා අපි මෙතෙන්ට ආයෝජන ගේන්න තමයි මන්ත්‍රීතුමා සූදානම් වෙන්නේ කියලා. ඒක හොඳයි. හැබැයි මේ ගන්න පියවර කෙටි කාලීන පියවර විය යුතුයි කියන එක තමයි අපි යෝජනා කරන්නේ. අපි දන්නවා ලංකාවේ තොග වෙළඳාම තුල සිල්ලර වෙළඳාම තුල එකතු කරපු අගය මත බද්ද බිලියන ගාණක් එකතු වෙනකොට ඒ බිලියන ගාණෙන් 100% 30% 40% තමයි දෙපාර්තමේන්තුවට එන්නේ. ඒ වගේම මේ වෙනකොට යෝජනාවක් ගෙනල්ලා තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයක් මත අර සරල කරන ලබ එකතු කළාගේ මත බද්ද අපනයන කරුවන්ට එකතු කළාගේ මත බද්ද ගෙවීම සඳහා ලබා දීලා තියෙන පහසුකමක් ඒ පහසුකම අහෝසි කරලා ඒ අයගෙන් එකතු කළාගේ මත බද්ද අරගෙන ඊළඟට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න. මේක සිද්ධ වුණොතින් නියෝජ්‍ය කතානායකතුමනි අපි කියන්න අවශ්‍යයි සම්පූර්ණ අපනයනය කරන සමාගම්වල නිෂ්පාදන මුළුමනින්ම අනහිටිනවා. ඒ වගේම ආයාත ආදේශන කර්මාන්තවල ඉන්න අයගේ නිෂ්පාදන අනහිටිනවා. ජාත්‍යන්තර වෙළඳපොළ තුල ඇඟලුම් නිෂ්පාදනයේ තේ නිෂ්පාදනයේ රබර් නිෂ්පාදනයේ පොල් කුරුදු ගම්මිරිස් මේ කියන නිෂ්පාදන ලෝක වෙළඳපොළ තුල තරග කරන්න බැරි තත්ත්වයන් නිර්මාණය වෙලා ඒ වගේම අපනයන කර්මාන්තයේ ඉන්න සියලු කර්මාන්ත කරුවන්ගේ මුදල් ප්‍රවාහයට ලොකු බලපෑමක් සිද්ධ වෙලා ඒ කර්මාන්ත පවත්වාගෙන යන්න බැරි තත්ත්වය උදා වෙනවා. මේක අපි අපේ කාර්ක සභාවේ සාකච්ඡා කළා. ඒ වගේම මුදල් ඇමතිතුමාටත් ගරු ජනාධිපතිතුමාටත් නිර්දේශයක් ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට එතුමා ලබන අවුරුද්දේ අපේ වෙනකම් මේ තීරණ කල් දැම්ම වුණත් අපි ඉල්ලා සිටිනවා નિયમિત ආකාරයට මාසෙකින් දවස් 45කින් වැඩි කෙටි කාලයක් තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එකතු කළාගේ මත බද්ද ආපහු ගෙවන්න හිමිකම තියෙන එක්කෙනාට ලබා දීමේ හැකියාව ලැබෙන තෙක් එහෙම නැත්නම් රැමිස් සිස්ටම් එක හරි තත්ත්වයට පත් කරන තෙක් මේ ක්‍රියාත්මක කරන්න කියලා ක්‍රියාත්මක කරන්න එපා කියලා අපි ඉතා දැඩිව ඉල්ලා සිටිනවා. මොකද එහෙම වුණොත් එහෙම ඉතා විශාල ප්‍රමාණයක විදේශ විනිමය ආදායම් අහිමි වීමට රට සිද්ධ වෙනවා. මේ පනත ගෙනල්ලා අද සංශෝධනය කරනවා වගේම මූලාසන ආරුඩ නියෝජ්‍ය කතානායකතුමනි අවධානය යොමු කරන්න ඕනි කාරණාවක් තමයි අපි එක දිගටම කියපු කාරණාව විදේශ විනිමය පනත 2017 ගෙනාපු සංශෝධනය ඉවත් කළා. විදේශ විනිමය පනතර සංශෝධනය කරන්න ඕනි 21 22 23 වගන්ති සංශෝධනය කළොත් අපනයන වෙළඳාම හරහා පිටරට අරන් ගිහිල්ලා අන්ඩ ඉන්වොයිස් කළා ඕව ඉන්වොයිස් කළා ඒ වගේම ලාභ මාරු කළා ට්‍රාන්ස්ෆර් ප්‍රයිසිං කළා ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන් කළා ලංකාවට ගේන්න ඕනි අතිවිශාල ලාභයක් පිටරට ටැක්ස් හෙවන්ස් වල ටැක්ස් නැති රටවල් වල සමාගම් වල ආයෝජනය කරලා රඳවලා බැංකු වල ඩිපොසිට් විදිහට තියෙන මුදල් ප්‍රමාණය රටට ගේන්න අවස්ථාවක් ලැබෙනවා. මම යෝජනා කරනවා ඉතාම කඩිනමින් ආයෝජන ඇමතිතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරන්න මේ විදේශ විනිමය පනතට ගේන්න ඕනි සංශෝධන ටික ගෙනල්ලා රටට ඕනි කරන විදේශ විනිමය පිටරට සගවලා තියෙන ටික ගේන්න පියවර ගන්න කියලා ඉල්ලා සිටින්මින් අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු දිලුම් අමනුගම ගරු අමාත්‍යම්
ස්තුති නියෝජ කතානායකතුමනි. විශේෂයෙන් මම කෙටියෙන් අවසාන කරන්නම් ඒ කියපු කාරණාවලට පිළිතුරු සපයලා විශේෂයෙන් මේ පිළිබඳව පක්ෂව සහ විපක්ෂව නම් කවුරුත් ඒ හැටි අදහස් දැක්වේ නැහැ. අදහස් දක්ව සියලුම මන්තුමන්ලට මගේ ස්තුතිය පුද කරනවා. එවගේම පැහැදිලි කිරීමට කරුණු කීපයක් තියෙනවා. එතමයි එකක් අපේ වලේ බොඩ මන්තුමාත් මතු කරපු කාරණයක්, හර්ෂ සිල්වා මැතිතුමාත් මතු කරපු මේ කොළඹ සහ වරාය නගරය අතර වෙනසක් තිබුණාම මේ බදුවල ඇති වෙන තත්ත්වය මොකද්ද කියන කාරණය. මේකේ එවැනි තත්ත්වයක් ඇති කිරීම තමයි ප්‍රධානම අරමුණ. නැතිනම් අපිට මෙහෙම වරාය නගරයක් සහ විශේෂ ආර්ථික කලාපයක් අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපිට විදේශ ආයෝජකයින්ට වගේම දේශීය ආයෝජකයින්ුත් මේකේ ආයෝජන කරන්නේ කොළඹ ආයෝජනය කරනවට වැඩිය අධික මිලක් ඒකට ගෙවන්න අවශ්‍යයි. ඒ වගේ මේකෙදි ගරු නියෝජක කතානායකතුමනි, බදු සහන තිබුණාට බදු නැත්තේ නැහැ. අපි කලින් මේ සභාවෙම අනුමත කෙරුවා ස්ලැබ්ස් තුනක්, ක්‍රමවේද බදු සහන පැකේජ තුනක්. ඒ පැකේජ තුන අනුව ඒ හැම එකේම බදු තියෙනවා, නමුත් සහන තියෙනවා. ඒ නිසා මේක හරහා රජයට බදු ආදායමක් නොලැබී යනවා කියන කතාව මිත්‍යාවක්. ඒක පැහැදිලි කරන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි මේක ඉතාම සරලව ගත්තොත් දැනට තියෙන ආයෝජන කලාප, අපේ නිදහස් ආයෝජන කලාප රට පුරාම තියෙනවා 17ක්. මේකේ ගරු නියෝජක කතානායකතුමනි, එළියේ තියෙන තත්ත්වය සහ ඇතුලේ තියෙන තත්ත්වය වෙනස්. එළියේ තියෙන කර්මාන්ත ශාලාවට ලැබෙන වරප්‍රසාද සහ ආයෝජන කලාපයේ ඇතුළත ස්ථාපිත කර්මාන්ත ශාලාවට ලැබෙන වරප්‍රසාද වෙනස්. හැබැයි ඒ වගේම එළියේ තියෙන එකේ ආයෝජනයේ ප්‍රමාණයත් වෙනස්. කලාපයේ ඇතුළත ගෙවීම් සහ අයකිරීම් වල සහ ඒ ආයෝජනයේ ප්‍රමාණයත් වැඩි. ඒ නිසා වැඩි නැත්තම් වැලියු එක වැඩි, අගේ වැඩි ආයෝජන ගෙනේම තමයි මේකේ අදහස වෙලා තියෙන්නේ. නැත්තම් වැල්ලවත්තේ තියෙන ගෙස්ට් හවුස් එකක් ගිහිල්ලා වෝට් සිටි එකේ හදන්න බෑ. එහෙම සංකල්පයක් නැහැ. ඒක හාත්පසින්ම වෙනස් කියන කාරණේ පැහැදිලිව මතක් කරන්න ඕනේ. අනිත් එක තමයි ගරු නියෝජක කතානායකතුමනි, ඔබතුමා වරදවා තේරුම් ගන්න එපා. හැබැයි මේ පනතක් කියන හැම වෙලාවෙම ආයෝජන ඇමතිවරයා හැටියට ඒ ආයෝජන වලට තියෙන ලොකුම බාධාවකුත් මේ පාර්ලිමේන්තුව නෙමෙයි, පාර්ලිමේන්තුවේ කරන කතා. ඔබතුමා දැක්කනම් විපක්ෂයේ හර්ෂ සිල්වා මැතිතුමා, දයාසිරි ජයසේකර මැතිතුමා, හරිණි අමරසූරිය මණ්ඩතුමිය මේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන අපි තවමත් අපි බංකොලොත් කියනකොට මොන ආයෝජකයද ලංකාවට එන්නේ? අපි මේ පනත් සම්මත කරුවට වැඩක් වෙන්නේ නැහැ. අපිම උදේ ඉඳන් රෑ වෙනකන් අපිම පාර්ලිමේන්තුවේ කරන. මොකද ලෝකයේ හුඟක් රටවල් වල පාර්ලිමේන්තුවල පක්ෂීය ආණ්ඩු පක්ෂීය සහ විපක්ෂීය කියන්නේ ඇත්ත නිසා. ලෝකයේ ආයෝජකයෝ හිතන්නේ අපේ පාර්ලිමේන්තුවේ කියන්නේ ඇත්ත කියලා. ඒ අය දන්නේ නැහැ අපේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මූණ දී මුවා වෙලා ඕන කෙබරයක් පචයක් කියන්න පුළුවන්. එසා තමන්ගේ දේශපාලන වාසිය ගැන හිතලද අපි දැක්කනේ මේ විපක්ෂයේම හිටියා මහින්ද රාජපක්ෂ මැතිතුමා තිබුණු මුල්ගල් චීනයේ නායකයාගේ නමත් ඒක තිබුණා ඔබතුමා දන්නවනේ ගලවලා. දැන් ඒක තියෙන්නේ ගරු ඇමතිතුමනි මාළුවන්ට තමයි මේ මුල්ගලේ නම් කියවන්න පුළුවන්. මොකද ඒක දැන් තියෙන්නේ මුහුද මැද්ද. මොකද ආණ්ඩුව පෙරුණා මුල්ගල ගලවලා මුහුදට විසිකෙලා ව්‍යාපෘති අත්තිට වූවා. අර කියපු කාරණා පසුව කරන්න ඇති, සාධනීය වැඩ ගොඩක් වෙන්නත් ඇති. නමුත් මේ අර පක්ෂයක්ද එතුමාම කිව්වා අපි ගෙනිච්ච ඉලු ඒ හිටපු ICID එකට. එතකොට අපේ අය ගෙනිච්ච ඒ ICID එකට. මේ සංස්කෘතිය සහ විනයක් මේ රටේ ඇති වෙන තුරු මේ තත්ත්වෙත් මේක ගොඩ ගන්න එක යටි ලේසි වැඩක් නෙමෙයි. ඉත මහා අමාරු කාර්යභාරයක් තමයි මට පැවරලා තියෙන. අද තියෙන කතාබහ ගත්තත් මම පහුගිය දවස්වල සහභාගී වුණා පොදු රාජ මණ්ඩලීය ආයෝජන සමුළුවට බංග්ලාදේශ. එතන හිටපු ඒ රටේ ඇමතිවරු සහ ලෝකයේ වෙනත් රටවල ඒක සහභාගී වෙච්ච ඇමතිවරු ඇවිල්ලා මගෙන් ඇහුවේ ඔබතුමාලා කොහොමද මේක මෙච්චර ඉක්මනට කෙරුවේ? ඉත මාත් බැලුවා මොකද්ද අපි මෙච්චර ඉක්මනට කරලා තියෙන්නේ? හැබැයි එතුමන්ලා කිව්වේ ඔබතුමාලගේ උද්දමනය තිබුණා 167ට, මීස මාස 9කට අවුරුද්දකට කලින්, දැන් 4ට ඇවිල්ලා. ඔබතුමාලා බංකොලොත් වෙලා හිටියා මීට අවුරුද්දකට කලින්, දැන් ඔබතුමාලා අපේ රටෙන් ගත්ත ඩොලර් මිලියන 200න් ඩොලර් මිලියන 150ක් ගෙවලා ඉවරයි. ඔබතුමාලගේ ජනාධිපතිතුමා වාසනාවන්තර නැත්නම් ඔබතුමාලා සියලු දෙනා මහන්සි වෙලා වැඩ කරනවද කියලා තමයි මගෙන් අහුවේ. ඒතර එහෙම මතයක් ඇති වෙලා තියෙනවා ඇත්තට හෝ බොරුවට. හැබැයි ඒ මතේ අපි විසින් තවදුරටත් අපි බංකොලොත් කියමින් නැති කරගන්න ගියොත් මේ ප්‍රශ්නෙන් ගොඩ එමට අපිට හැකියාව ලැබෙන්නේ නැහැ කියන කාරණේ බොහොම පැහැදිලිව මතක් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම සඳහන් කෙරුවා මේ විද්‍යුත් නැත්නම් මේ සමාජ මාධ්‍ය පාලනය කිරීමේ ගැසට් එක පිළිබඳවත්. ඒකත් මේකමයි. සමාජ මාධ්‍ය විතරක් නෙමෙයි, අපි පහුගිය කාලේ ගත්තත් ලෝකයේ ප්‍රධාන මාධ්‍ය BBC වේවා, CNN වේවා, වෙනත් නාලිකා වේවා, දැන් දැකන Channel 4 කියලා එකක්, පට්ටපල් බොරු හදන නාලිකාව, ගිහිල්ලා මේ වගේ සිදැන් පාස්කු ප්‍රහාර ගැන පරීක්ෂණ තිබුණා ඇති තරම්. පරීක්ෂණ පොත් ගණන් අච්චු ගැහුවා. පොත් ගණන් වාර්තා අච්චු ගහලා ඒවා උසාවි දැම්මා. උසාවියේ සාක්ෂි කැඳෙව්වා. උසාවියේ වරදකරුවන්ට දඩ ගහලා තියෙනවා, දඩ ගෙවන්න කියලා තියෙනවා. සමහරක් අය කොටසක් ගෙවලත් ඉවරයි. ආපහු චැනල් 4 එකක් දාපුවා, මෙන්න ආපහු දවස් දෙකක් අපි පාස්කු ප්‍රහාරයක් විවාද කරනවා. ඒකෙදි කියන්න හදනවා අපි බෝම්බ තිබ්බයි කියලා. බුද්ධි අංශ ප්‍රධානියා මේකට සම්බන්ධයි කියලා කියන්න උත්සාහ කරනවා දේශපාලන වාසි ලබා ගන්න. එතකොට එවැනි මත ලෝකයේ පැතිරුණාම කොහොමද මේ රටට අපි ගේනාපු ආයුධයක ටිකවත් පරිස්සම් කරගන්න එක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් නඩු අහලා තීන්දුවක් දීලා දඩ ගහලා ඉවර නම් දඩත් ගෙවලා නම් සමහරක් ධනාධිපතිතුමාත් ගෙවලා හිටපු කොටහක්. එතකොට මේ වාර්තාත් සියලු දෙනාට දීලා නම් නැවතත් මේව හොද හොද මඩේ දානකින් වෙන්නේ අපේ රට අගාධයට වැටීම කියන කාරණය බොහොම පැහැදිලි මතක් කරන්න. මේ සමාජ මාධ්‍ය යම් තරමකට පාලනය කිරීමට අවශ්‍ය වෙනවා ආයෝජන පිළිබඳව අපි කල්පනා කරන කොටත් කියන කාරණය මතක් කරන්නට අවශ්‍යයි. උසස් පෙළ පිළිබඳව අද කතා කරනවා. උසස් පෙළ කඩිමුඩියේ තැබීම පිළිබඳව අපි එකඟයි. එහෙම කෙටි කාලෙකින් එහෙම විභාගවලට සූදානම් වෙන්න බෑ. හැබැයි විභාග ප්‍රතිඵල පරක්කු වුණේ කවුද? විභාග ප්‍රතිඵල පරක්කු වෙන්න හේතුව ඔය ඉන්න පක්ෂවල වෘත්තීය සමිති උත්තරපත්‍ර බලන්න එපයි කිව්ව ගුරුවරුන්ට. ගුරුවරු සියලු දෙනා උත්තරපත්‍ර බැලුවේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ප්‍රතිඵල පරක්කු වුණා. ඒ නිසා තමයි අද මේ අර්බුදේ මතුවෙලා තියෙන. හැබැයි ඒ වෘත්තීය සමිති වලට නායකත්වය දීපු පක්ෂම ඒවට සහය දීපු අයම අද ඇවිල්ලා කතා කරනවා දැන් උත්තරපත්‍ර නොබලා ඉඳලා විභාගේ කල් දාන්න කියන කාරණේ. ඒක මම හිතනවා කල් දැමිය යුතුයි දරුවන්පත් වෙලා තියෙන තත්ත්වය අනුව. නමුත් අද රජයට මේකට චෝදනා කෙරුවට උත්තරපත්‍ර බලන්න එපා කියලා ගුරුවරු පාට දාපු අය පිළිබඳව අද වගකීම ගන්නෙ නැහැ කියන කාරණේ අපි මතක් කරන්නට අවශ්‍යයි. ඒ වගේම අද මේ කියන අපි සුදර්ශන දෙනිපිටිය මැතිතුමා ඇතුළු විශාල පිරිසක් මදුර විධානගේ මැතිතුමත් සඳහන් කෙරුවා මේ ආයෝජනය සඳහා නව වැඩපිළිවෙලක් ඇති කිරීම සම්බන්ධ. මමත් ඇමතිවරයා හැටියට එකඟ වෙනවා. මේ තියෙන ක්‍රමවේදය අපහසුකාරී නැත්නම් ආයෝජකීන්ට හිතකාරී තත්වයක් නොවේ. සාම්ප්‍රදායික ක්‍රමවේදය නිසා මේ වෙනකොට මගේ ලේකම්තුමත් අපේ කණ්ඩායමත් විශේෂයෙන්ම ධනාධිපතිතුමා පත් කරපු ඕවර්සයිට් කමිටියත් නව ආයෝජන නීතියක් සකස් කරමින් ඉන්න බව අපි සිරුනාම දන්නවා. මේ වසරේ අවසාන වෙනකොට ඒ කටයුතු අවසාන වෙයි. ඒකෙදි ආයෝජකයාට වාසි සහගත අර කියපු ease of doing business index එක ඉහළ නංවන්න පුළුවන් විදිහේ නීති මාලාවක් ඒකෙදි අපිට දැකගන්න ලැබෙයි කියන කාරණේ අපි විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි. නැවත වාරයක් ආයෝජන රාජ්‍ය අමතිවරයා හැටියට අපි ඉල්ලා සිටින්න ඕනේ. අද අපි මේ තත්ත්වයට වුණත් පසුබැහැලා තියෙනවා. ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණාවල ප්‍රධානම එක තමයි ත්‍රස්තවාදී. ත්‍රස්තවාදී කණ්ඩායම් කීප වර්ගයක්ම මේ රටේ එක කණ්ඩායමක් අවුරුදු 30ක් ඒ ත්‍රස්තවාදයත් සමග සටන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට චීනය ගත්තත්, කොරියාව ගත්තත්, වියට්නාමය ගත්තත්, අපි අල්ලපු රට ඉන්දියාව ගත්තත් ඒ සියලුම රටවල් ඔය කියන තැනට දියුණුවනේ පයුගිය අවුරුදු 30ක කාලය තුල. හැබැයි ඒ අවුරුදු 30ක කාලය තුල අපි පස්සට ගියා. ඒ පසුපසට යෑම LTT ත්‍රස්තවාදය නිසා සිද්ධ වුණා. ඒ වගේම 70 ගණන් වල 80 ගණන් වල සිංහල ත්‍රස්තවාදීෝ හිටියා. ඒ ත්‍රස්තවාදී ක්‍රියාවලිය නිසා සිද්ධ වුණා. ආර්ථිකයට අඩු වැඩි වශයෙන් ඔය දෙපිරිස හානි කෙරුවා. තේ වතු ගිනි තිබ්බා, මිනිස්සු මරලා දැම්මා, කෝච්චි වල බෝම්බ තිබුණා, මේ පාර්ලිමේන්තුවටත් බෝම්බ ගැහුවා එක කණ්ඩායම. ඒ නිසා ඒ වට නායකත්වයේ දීපු කණ්ඩායම දෙහා පැතින බණ කියන්න ලේසි. හරි, ඒවට අද කරන ඒවට ගරහන්න ලේසි. මේව දැකලා නැහැ අලුතෙන් ඉපදුනා වගේ කතා කෙරුවත් ඒ LTT ත්‍රස්තවාදය, JVP ත්‍රස්තවාදය, මේ සියලුම ත්‍රස්තවාදී ක්‍රියාවලියන් නිසා පසුබෑපු පසුබෑම උත් මේකට එක හේතුවක් කියන කාරණේ බොහොම පැහැදිලිව මතක් කරන්නට අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි, අපි දැක්ක මෑතකදී ඒක නතරුනේ. මෑතකදී තරගලය කියලා එකක් හදලා ආයෝජකයෝ මේ රටට පස් භාගයිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70කගේ දිවල් ගිනි තියපුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්ක ඕනේ නැහැ. නිකම් මිනිහෙක් හරි පාරේ අදගෙන ගිහිල්ලා පොළොව වලින් තලලා පාරේ නිර්වස්ත කරලා පාරේ දාලා තියලා මිනිය ගන්න දෙන්නේ නැති වුණාම යුද හමුදාවට පොලිසියට. එවැනි රටක් දැකපුවාම ගරු නියෝජ කතානායකතුමනි මෙවැනි දැන් මේ වෙනකොට දෙයියන්ගේ පිටේ මේ රට දෙයියෝ බුදුන් ඉන්න රට නිසා දෙයියන්ගේ පිටෙන් කියලා තමයි කියන්නේ. ඩොලර් මිලියන 700ක ආයෝජන මේ වෙනකොට අපිට ඇවිල්ලා තියෙනවා පළවෙනි කාර්තුව සඳහා දෙයියෝ බලලා කියලා තමයි කියන්නේ. හැබැයි මෙවැනි තත්වයක් මහපාරේ රටේ ඇති කරනකොට ප්‍රවෘත්ති වල මේවා වාර්තා කරන හැටි අපි දන්නවා. අපි දන්නවා මෛත්‍රීපාසී සර්මැතුමා එක සැරයක් වැඩි කල්පනා කරන්න නැතුව එතුමා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොහේ හරි ගිහිල්ලා එතුමා ඇවිල්ලා කිව්වා මේකේ දෙන කඩු බල්ලෙකුටවත් කන්න බෑ කියලා. ඒ කිව්වේ මේක රහ නැහැ කියලා. අපිත් එහෙම නේ කියන්නේ මේක කන්න බෑ නම් අපි කියනවා බල්ලෙකුටවත් කන්න බෑ කියලා. හැබැයි මොකද්ද මාධ්‍ය දැම්මේ? මාධ්‍ය දැම්මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් serving food which is not suitable for human consumption. මිනිස්සුන්ගේ පරිභෝජනයට සුදුසු නැති ආහාර සපයනවා කියලා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. ඉතින් එහෙම තමයි වෙන්නේ. පාර්ලිමේන්තුවේ ඒක කියපුවාමත් වෙන්නේ ඒ විදිහම තමයි හිතන්නේ හැන්නේ අපි ටිකට වුණාට කියලා Facebook එකේ දාපුම ලයික් ටිකක් වරනට පොඩි චූන් එකක් ලැබුණාට සිංහල පත්‍රයේ දාපුවා මේක ලස්සනට තිබුණාට ජාත්‍යන්තරයට යනකොට ලොකුම බාධාවක් බවට මේකේ කරන ප්‍රකාශත් පත් වෙලා තියෙනවා කියන කාරණේ මතක් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම අපි කල්පනා කරලා බැලුවොත් 2009 30 අවුරුදු යුද්ධය අවසන් වුණාට පස්සේ 2009 2011 කාලය තුල තමයි අපිට ඩොලර් බිලියන 3ක විතර ආයෝජන අපිට වැඩිම මෙතෙක් අපිට ඇවිල්ලා තියෙන ඍජු විදේශ ආයෝජන අපිට ලැබිලා තියෙන්නේ. ඒ රෙකෝඩ් එක අපිට තාම කඩන්න බැරි වෙලා තිබුණත් අපේ නව ප්‍රතිපත්තිය නිසා අධිකාර ජනාධිපතිතුමා අලුතෙන් පත් වුණාට පසුව අපි පත් කිරුවට පසුව එතුමාගේ තියෙන විදේශීය සම්බන්ධතා සමග විශ්වාසයක් අද අපි කෙරෙහි ගොඩ නැගිලා තියෙනවා. ඒක පැහැදිලිව කියන්න ඕනේ. මම පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට ගියාම ඒ වගේම අපි චීනයට ගියාම අනිකුත් රටවල් එක්ක සාකච්ඡා කරපුවාම මොන හේතුවක්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් අපේ නායකින්ට වැඩිය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳව විදේශීය රටවල් නායකින්ගේ විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. එයාගේ විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා එතුමා මේ ආර්ථික අර්බුදයෙන් එළියට මේ රට අරගෙන යයි කියලා. ඒ විශ්වාසයේ අනුව මේ වෙනකොට අපිට ඩොලර් මිලියන 700ක විතර ආයෝජන ලැබිලා තියෙනවා. අපි බලනවා මොකක් හරි විදියකට ඒක තවත් ඉදිරියට වැඩි කරන්න. ඒ වගේම අපේ අලුත් ආයෝජන නීතියත් සම්මත වුණොත් ඒ කරුණු කාරණා තව පහසු වෙයි කියන කාරණේ මතක් කරන්නත් අවශ්‍යයි. විශේෂයෙන්ම තානාපති සේවය ගැන සඳහන් කරපු නිසා අපි බලාපොරොත්තු වෙනවා ට්‍රේඩ් ඔෆිසර්ස්ලා ඒ තානාපති කාර්යාලවල ඉන්නේ වෙළඳ අමාත්‍යංශයට අනුබද්ධව. ඒ නිසා අපි වෙළඳ අමාත්‍යතුමත් එක්කත් සාකච්ඡාවක් කරගෙන යනවා. ඒ ට්‍රේඩ් ඔෆිසර්ස්ලම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට නිලධාරීන් හැටියට යම් ගැසට් එකක් නිකුත් කරලා පත් කරලා ඒ අයටත් ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා යම් රාජකාරිය පනවනවා නම් ඒ අය උනන්දුවෙන් ඉන්නවා. ඒ දේ අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණේ මතක් කරන්නට අවශ්‍යයි. ඒ වගේම මේ මනි ලොන්ඩරින් පිළිබඳව හැමදේම අර තේකෝපෙත් කිඹුලෝ දකින්නවා වගේ අපි දැක්ක දයාසිරි දයාසේකර මැතිතුමා. ඉතින් ඕවා කියන්න ලේසි. හැබැයි අපි පිළිගන්න ඕනේ ආයෝජකයෝ කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනේ බිස්නස් කාර්ය. ලංකාවට උදව් කරන ආධාර දෙන කම්පැනි කවුරුත් පෝට් සිටියට එන්නේ නැහැ. හැම කෙනෙකුටම හොරෙක් කිව්වොත් දැන් එකිනෙකට අපි මන්තුමා කිව්වා මේ එන්නේ බදු ගෙවන්නේ නැතුව සල්ලි ඉතුරු කරගත්ත ලංකාවේ හොරු ටික පෝට් සිටියකට යයි කියලා. ඉතින් ඒක බදු අය කර ගැනීම රජයේ වගකීමක්. ඒක අය කර කර නැත්තම් ඒක රජයේ වැරද්ද. ඒ මිනිස්සුයා ගිහිල්ලා පෝට් සිටි එකේ ආයෝජනය කරනකොට ඒක මනි ලොන්ඩරින් කියනවනේ ඒක අපේ දුර්වලකමක් මිසක් ඒ පුද්ගලයාගේ දුර්වලකමක් නෙමෙයි. විදේශීයවත් එහෙමයි ඩුබායි ගත්තොත් සිංගප්පූරුව ගත්තොත් අපි විවෘත වෙන්න වෙනවා. සමහරක් විට වෙන ක්‍රම වලින් හොයාගත්ත මුදල් තියෙන්නත් පුළුවන්. නමුත් අපිටත් ඕනේ මුදල් නම් අපි මේ නිකන් දෙන අස්පයාගේ දත් බල බල හිටියොත් අපිට ආයෝජන ගියන්න බෑ. නමුත් අපේ විශේෂයෙන්ම ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් කියන එක FIU කියන එක සෙන්ට්‍රල් බැංකේ FIU එක මේ සියලුම මූල්‍ය කටයුතු පෝට් සිටි එක තුළ අධීක්ෂණය කරනවා. ඊට එහා ඒක තුළ නිදහසක් දීලා නැහැ කියන කාරණේ බොහොම පැහැදිලිව මතක් කරන්නට අවශ්‍යයි. මගීතේ මතු කරපු කාරණා එපමණයි. ඒ නිසා ඊට වැඩිය දීර්ඝව මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ කවුරු මොනවා කිව්වත් විශේෂයෙන්ම මේ සභාව තුළ පක්ෂව සහ විරුද්ධව අදහස් දැක්වුවත් සියලු දෙනාගේම අදහස වුණේ මේ ව්‍යාපෘතිය රටේ තියෙන ප්‍රමුඛම ව්‍යාපෘතිය කියන කාරණේ. ඒ නිසා ඒ ව්‍යාපෘතියට අඩු වැඩි වශයෙන් සියලු දෙනාම දායක වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක ආරම්භ කරලා කරගෙන ගියා. පසු ආපු රජයත් යම් යම් වෙනස්කම් කරලා ඒ සහයෝගය ලබලා දුන්නා. අදටත් මේ 50 සම්මත කරලා ඒ සහයෝගය ලබලා දෙනවා. ඉතින් ඒ සහයෝගය ලබලා දෙනවා වගේම අපි මේ සභාවේ කරන කතා බහ මේ ජාත්‍යන්තර සහ ජාත්‍යන්තර මාධ්‍ය සහ විශේෂයෙන්ම ආයෝජකයින්ගේ අවධානයටත් ලක් වෙන නිසා කතා කිරීමේදීත් ඒ පිළිබඳව කල්පනාකාරී වෙන්න කියන ඉල්ලීම කරමින් මේ සඳහා සහාය දැක්වීම පිළිබඳ මගේ ස්තුතිය පුද කරමින් කතා අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතිකරුවන් මතුනේ. අද දින න්‍යාය පත්‍රයේ 21 සභාව එකඟද?
ආයි.
විෂයාංක දෙක සභාව එකඟද?
ආයි.
සභාව කල් තැබීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම සභාව හෙට දින නම් 2023 සැප්තැම්බර් මස 20 දින පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයි.
සභාව කල් තැබෙන අවස්ථාවේ ප්‍රශ්න අංක 1 ගරු නීතිඥ වසන්ත යාපා බණ්ඩාරනායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ ප්‍රශ්නය අහනවා. මෙතෙන්දී මට තප්පර කීපයක් දෙන්න ගරු අධ්‍යාපන ඇමතිතුමනි, ඔබතුමාට උදෑසන විශේෂයෙන්ම අපි මතක් කරා මේ උසස් පෙළ ළමයි විශාල වශයෙන් මේ කාලයේ මදි විභාගෙ ලියන්න කියලා. මම දන්න ඔබතුමා අත වශයෙන් මේ ගුරු ළමයින් පිළිබඳව ඉතාම අනුකම්පාවෙන් බලන ප්‍රවීණියෙක්, ජේෂ්ඨෙක්, අපේ ප්‍රවීණ අමාත්‍යවරයෙක් විදිහට අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ඔබතුමා. මේ ළමයින්ගේ මේ දුක්ගැනවිල සාධාරණ සිතින් ලබාගෙන මේ ළමයට සාධාරණ කාලයක් ලබා දෙන්න, මේක මාස දෙකක් ඇත්ත වශයෙන්ම අපේ අධ්‍යාපන ඇමතිතුම ප්‍රමාණවත් නැහැ. අපේ දැඩි විශ්වාසයක් තියෙනවා ඔබතුමා, මේ දරුවෝ ලක්ෂයක් අද එකතු වෙලා WhatsApp group එකක් හදාගෙන ඉන්න, ඒ ගැන සානුකම්පිතව බලයි කියලා. මගේ සභා කල් තැබීමේ ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි, අද රටේ පවතින කඩා වැටෙන ආර්ථික වාතාවරණය තුළ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා ගිලිහී යෑම පිළිබඳව පහත ප්‍රශ්න වලට ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි. පළවෙනි එක, දෙමව්පියන්ගේ ආදායමේ සුවිශාල කඩා වැටීම සමග ඔවුන්ගේ දරුවන් විශාල ලෙස අධ්‍යාපනයෙන් ඉවත් වී යෑම දක්නට තිබෙන බව ඔබතුමා දන්නවාද? දෙවන ප්‍රශ්නයේ, අපොස සාපෙල උසස් පෙළ විභාගයේ යනාදී හරහා උසස් අධ්‍යාපනයට පිවිසෙන සිසුන් ප්‍රමාණය ඉදිරි කාලයේදී බරපතල ලෙස අඩුවන බව ඔබතුමා පිළිගන්නවාද? තවද අවිනිශ්චිත මතයක් ඇති නිසා අපොස සාපෙල නිම කිරීමෙන් පස්සේ මොන යම් ක්‍රමයකට විදේශ අධ්‍යාපනයට යොමු වීමට මේ දරුවන් සමහරු කටයුතු කරන බව ඔබතුමා දන්නවාද? ඒ වගේම හතරවෙනි ප්‍රශ්නයේ, විශ්වවිද්‍යාල මට්ටමේදී පවතින දැඩි දුෂ්කරතා ප්‍රතිඵල විභාග සඳහා අධ්‍යාපන පහසුකම් වලට කාල වේලාව නොලැබීම, ප්‍රමාණවත් කාලයක් නොතිබීම, මෙවැනි තත්වයක් මත අධ්‍යාපනයේ අවස්ථාවන් උග්‍ර වී ඇත බව ඔබතුමා පිළිගන්නවාද? පස්වෙනි එක, මෙම ජාතික අධ්‍යාපන අවස්ථා පිළිබඳව ගැටලුව निराකරණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ඔබතුමා මේ ගරු සභාවට පැහැදිලි කිරීමක් කරනවාද? හයවෙනි එක, ආර්ථික අර්බුදයට ලක් වූ රටක් වශයෙන් විශාල විනිමය අර්බුදයකට ලක් වී සිටින අවධියක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය චීන ජාතික සිසුන් රැසකට පශ්චාත් උපාධි පාඨමාලා පාසුකම් ලබා දීම වැනි අතිරේක ආයෝජන අවස්ථා විවර කර ගැනීමේ ඇති දුෂ්කරතා වළක්වා ගැනීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු නොකරන්නේ මන්ද? ගරු අමාත්‍යතුමනි, වැදගත් වැඩසටහනක් මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරලා තිබෙන චීන ළමයින්ට අපේ උසස් අධ්‍යාපන ලබා දීම, නමුත් බාධා ගොඩක් තිබෙන බව මට දැනගන්න ලැබුණා. අවසාන එක, ජපානයේ වන් රටවලින් උපාධිධාරීන්ට රැකී අවස්ථා මාර්ග අලුතින් ලබා දී ඇති පරිසරයක් තුළ ශාස්ත්‍ර පීඨ, වාණිජ පීඨවල දරුවන්ගේ උපාධිය ඒ සඳහා යොමු කරන්න නොහැකියයිදයි පැහැදිලි කළ හැකිද? ගරු අමාත්‍යතුමනි, ජපානයේ අපට ව්‍යුර කරලා තිබෙනවා උපාධිධාරීන්ට රැකියා කරන්න. අපේ රටේ ලොකු ප්‍රශ්නයක්, ශාස්ත්‍රවේදී සහ වාණිජවේදී උපාධිධාරීන් රැකියා නැහැ. ඒ සර්ටිෆිකේට් එක අපිට අර ජපානයේ වගේ අවස්ථාවකට යොමු කරන්න ඔබතුමා ගන්න පියවර පැහැදිලි කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.
ගරු අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කාලිනු වැදගත් ප්‍රශ්නයක්. අධ්‍යාපනය සමග දීර්ඝ කාලයක් සම්බන්ධ වී සිටින අපේ හිතමිත්‍ර මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා නීතිඥ වසන්ත යාපා බණ්ඩාරනායකතුමා යොමු කළා. එතුමා මුලින්ම යොමු කළේ මේ ප්‍රශ්න මාලාව නැතුමුණත් අද පෙරවරු සාකච්ඡා කළා, මීට පෙර සභාවරි සාකච්ඡා කළා. ඒ පිළිබඳව විභාග කොමසාරිස්තුමාට යොමු කළා. මේ වන විට ඒ පිළිබඳව යම් පරිශීලනයක් කරගෙන යනවා. ඊළඟ දින කීපය ඇතුළත ඒ පිළිබඳව නිශ්චිත මතයක් ප්‍රකාශ කරන්න පුළුවන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නය තමයි දෙමව්පිය පළවෙනි ප්‍රශ්නය. සාරාංශය ගත්තොත් මේ දෙමව්පියන් පොදුවේ රටේ දෙමව්පියන්ගේ ආදායම් තත්ත්වය පහළ යාම නිසා, පහළ යාම හෝ කඩා වැටීම නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන තත්ත්වය. ඇත්ත වශයෙන්ම ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා COVID-19 බලපෑමත් එක්ක රට අවුරුදු දෙකකට ආසන්න කාලයක් වරින් වර වසා තිබුණා. පාසල් අධ්‍යාපනයේ පවා 50-60% අතර ප්‍රමාණයක් තමයි පාසල් අධ්‍යාපනයේ පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබුණේ. තාක්ෂණය අතින් මීට පෙර ආතුව නිසි කාලයට පියවර නොගැනීම නිසා ඔන්ලයින් අධ්‍යාපනයේ පවා සාර්ථකව බොහෝ තැන්වල කරන්නට බැරි වුණා තිවිච්ඡ තාක්ෂණික ගැටලු නිසා සහ අපේ ගුරුවරුන් ඒ සඳහා පුහුණු කර නොතිබීම නිසා කියන මේ ප්‍රධාන කරුණු. හැබැයි කොහොම වුණත් මේ සියලු අභියෝග මැද විභාග කල් ගියා, විෂය නිර්දේශය ආවරණය කිරීම කල් ගියා, මේ සියලු දේවල් ක්‍රමානුකූලව අපි මේ පහුගිය වර්ෂය තුලදී යථා තත්ත්වර ගෙනෙන්න කටයුතු කළා තිනවා. දැන් උදාහරණයක් හැටියට පසුගිය වර්ෂයේම අපේ ගරු මන්ත්‍රීතුමාලත් පෙන්ලා දුන්නා මේ දෙමාපියන්ගේ තිබෙන විදම් කිරීමේ හැකියාව අඩුවීම මත අඩු ආදායම් ලාභීන්ට විශේෂයෙන් පාසල් උපකරණ අභ්‍යාස පොත්වල මිල ඉලෙම් ප්‍රශ්නේ. මේ පිළිබඳව අවධානය යොමු කළා පෞද්ගලික ආයතන, ඒ වගේම වෙනත් සංවිධාන එකතු කරගෙන, ඒ වගේම සමුද්ධි ව්‍යාපාරයත් එක්ක ලක්ෂ 10කට ආසන්න දරුවන්ට අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ මේ වර්ෂයේ පුරාම ලැබෙන ආකාරයෙන් කටයුතු කරගෙන ගිහිල්ලා තියෙනවා. අපි පටන් ගත්තේ දරුවන් 50ට අඩු පාසල්, ඊළඟට 100ට අඩු පාසල්, ඊළඟට 200ට අඩු පාසල්. දැන් මේ දවස්වල ඔබතුමා දකින්නවා හැමදාම රාත්‍රී ප්‍රවෘත්ති බැලුවොත් එම ඕනම channel එක ඒ විද්‍යුත් නාලිකා මගින් ඒ බෙදාගෙන යන පාසල් 20-30 එක එක කලාපවල බෙදාගෙන යන ඒ කටයුත්ත ඒ ලේකන අපි ලබා දීලා අපි සම්පූර්ණ සහයෝගය ලබා දීලා ඒ කටයුත්ත කරනවා. ඒ සඳහා එක ආයතනයක් විසින් රුපියල් බිලියන 1.5ක් වැය කළා තියෙනවා. එක ආයතනයක් CSR කයට තියෙනවා. තවත් ආයතන රාශියක් ඒ වගේ කටයුතු කළා. එක ආයතනයක් 40,000ක් දරුවන්ට අභ්‍යාස පොත් ලබා දුන්නා. සමුද්‍ර ව්‍යාපාරය මගින් 100,000කට ලබා දුන්නා. ඒ වගේම වෙනත් සංවිධාන මගින්, පළාත් පාලන ආයතන මගින්, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය වෙන ප්‍රින්ටින් කෝපරේෂන් එක මැදිහත් කරවගෙන ඉන්දියානු ණය ආධාර ක්‍රම යටතේ ඒ අවශ්‍ය කොළ ලබාගෙන අමුද්‍රව්‍ය අභ්‍යාස පොත් සාධාරණ ලබා දෙන්න ඒවට කටයුතු කළා. ඒ මාර්ගෙන් අපි සෑහෙන ප්‍රමාණයක් ඒ කටයුතු කළා තිනවා. ඊළඟට දිවා ආහාර වේල සඳහා මේ වෙන විට පාසල් 7,325ක සිසුන් මිලියන 1.8ක් සඳහා දිවා ආහාර ලබා දෙනවා. ඒ සඳහා යුනිසෙෆ් ආයතනය, USAID ආයතනය, World Food Program මේ සියලුම එකබද්ධ කරගෙන සහ ස්වේච්ඡා සංවිධාන සමග එකතු වෙලා කටයුතු කරගෙන යනවා. ඒ ප්‍රමාණය තව මේ වගේ ගුණයකින්, කියන්නේ 50% දක්වා වැඩි කිරීම සඳහා දැන්ට ලෝක ආහාර වැඩසටහනත් එක්ක සාකච්ඡා කරන 60ක්ම සාකච්ඡාවක් කරනවා. ඒ සඳහා අපි අවශ්‍ය පියවර අරගෙන යනවා. ඒ වගේම UNICEF ආයතනය, UNDP ආයතන වැනි ආයතන ඉදිරිපත් වෙලා තිනවා. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනය නගා සිටවන්නේ, වගේම පෙර පාසල් අධ්‍යාපනය, එහෙම නැත්නම් පූර්ව ළමාවදි සංවර්ධනය, ඒව දිනු කිරීම සඳහා මේ දවස්වල වැඩසටහන් රාශියක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. දෙවෙනි එක තමයි සාපෙල සහ උසස් පෙළ විභාගයේ යනාදී හරහා උසස් අධ්‍යාපන පිවිසෙන සිසුන් ඉදිරි කාලයේදී බරපතල ලෙස අඩුවීම. දැන් ගරු මන්ත්‍රීතුමනි, මේකේ මංගාව තියෙනවා. මේ වගුව පසුගිය වර්ෂ 2014 සිට 22 දක්වා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සංඛ්‍යාව විෂයන් පහක් හෝ වැඩි සංඛ්‍යාවකට 2014 257,322යි, 2021 311,321 පාසල් අයදුම් කරුවන්. දැන් මේ සංඛ්‍යාව 2022 ඊටත් වඩා 10,000කින් විතර වැඩි. මේ වගුව බැලුවහම පස්සේ පැහැදිලිව පේනවා 2014 සිට, ඒ කියන්නේ COVID-19 බලපෑමටත් පෙර ආතුව කාලේ ඉඳලා ගත්තොත් 250,000 වැඩි වෙලා තිනවා. 2021 311,000 දක්වා පාසල් අයදුම් කරුවා. සාමාන්‍යයෙන් වර්ෂයකට උපත් ප්‍රමාණය අපේ සිදුවන්නේ 350,000. එයින් 8,000ක් වමන විශේෂ අධ්‍යාපනයට යොමු වෙනවා. එතකොට දල වශයෙන් 340,000ක් පාසල් ගත වෙන්න ඕනේ. මේ තියෙන සංඛ්‍යාව ලේඛන ගත්තොත් එහෙම සාමාන්‍ය පෙළ විභාගය දක්වා එනකොට 313,000 වෙනින් සිටියයි කියලා කියන්නේ. එතකොට අර ඩ්‍රොප් අවුට්ස් එක අයින් කරාම ඒ ප්‍රමාණය හැමදාම අපි මේන්ටේන් කරලා තියෙනවා. ඊළඟට සමත් වෙච්ච සංඛ්‍යාවත් ඒ වගේ මට පෙන්වන්න පුළුවන්. 2014 169.2, 2021 වෙනකොට 174.52 දක්වා වර්ධනය කරගෙන තිනවා. ඒ වගේම සියලුම විෂයන් අසමත් වෙන සංඛ්‍යාව අඩු කරගෙන තිනවා. 3.17ක් වෙච්ච 2014 සීලුම් විෂයන් අසමත් සංඛ්‍යාව 2021 2.11 දක්වා අඩු කරගෙන තියෙනවා. ඊළඟට අපි උසස් පෙළ විභාගය ගත්තොත් උසස් පෙළ විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 2014 විෂයන් 3ක් වැඩි විෂය 3කට 2016 දෙලක්ෂ පනසටදස් එකසි අනුතුනයි. දෙදස් විසේක දෙලක්ෂ හැත්තදදා සයසි අසු දෙකයි. දෙදස් විසි දෙක අවසාන උසස් පෙළ විභාගේ දෙලක්ෂ තිස්සෙක්දාහක් ලියාපදිංච වෙලා හිටියා. පෙනී හිටපු සංඛ්‍යාව දෙලක්ෂ අසුදාහකට වැඩි. එතර මේ වගුව ඒ ආකාරයෙන් ගත්තත් ඒ ප්‍රතිඵලය අපට දකින්ට තියෙනවා. 2016 විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සූසුකම් ලැබූ සංඛ්‍යාව ප්‍රතිශතයාත්මකව 62.17යි. 2021 62.89යි. අවසාන ප්‍රතිඵල වසරේ 63.4ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම 23ටම ඒ සාමර්ථගත සංඛ්‍යාව 2016 7126යි. 2021ට 10.10යි. වැඩි කරගෙන තියෙනවා. තීන්සා 2000 සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයේ ඒ වර්ධනයෙන් පෙන්නුම් කරනවා. හැබැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව පසුගිය වසර කීපය තුළ පසුගිය වසර 3-4-5 ගත්තොත් එහෙම උපත් සංඛ්‍යාවේ අඩුවීමක් අගින්ට තිබෙනවා. උපත් සංඛ්‍යාව 350,000 වඩා අඩු වෙනකොට ඒ හා සමානුපාතිකව ඊළඟ වසර කීපය තුළ අධ්‍යාපනයට පිවිසෙන සංඛ්‍යාව નિરાයාසයෙන් අඩු වෙනවා. මොකද ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වෙන නිසා. ඊට අමතරව මම පෙන්වූ විභාග දෙපාර්තමේන්තු 3 අවිනිශ්චිත මතයන් නැති සිසුන් අප සාමාන්‍ය පෙළ නිම කිරීම පසු මොනෑම් ක්‍රමයකට විදේශ අධ්‍යාපන නියමන බව ඔබතුමා දන්නේද? පසුගිය වසර ගණනාව තුළම සෑම වසරකම සාමාන්‍ය පෙළ නිම කරන සිසුන්ගේ යම් ප්‍රතිශතයක් ආර්ථික හැකියාවක් තිබෙන අය විදේශ අධ්‍යාපන නියම වීමක් පෙන්눔 කළද විදේශ වශයෙන් එසේ සිදු වෙලා නැහැ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, මේ වෙන විට නියම ව්‍යාප්ති සඳහා මාධ්‍ය මණ්ඩල අනුමැතිය අරගෙන තිනෝ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින දරුවන් මාස 4ක් අඩුම තරම මේ කාල සීමාව තුළදී ඉංග්‍රීසි භාෂාවත් තොරතුරු තාක්ෂණය ප්‍රධාන විෂයන් දෙකක් හැටියටත් මාර්ගෝපදේශය සමග තමන් කැමති වෘත්තීය පුහුණු විෂයක් තෝරාගෙන ඒ පුහුණුවීම සඳහාත් අපි පාසල්වල වැඩසටහන් ක්‍රියාත්මක කරන්න දැන්ට VT එක, NITA එක, ටෙක්නිකල් කොලෙජස් මේ ඔක්කොම එකතු කරලා වැඩසටහන් සම්පාදනය කරලා තිනවා. මම හිතන්නේ මේ ආයවෙන් පස්සේ ඒකට අවශ්‍ය වන්නා වූ යෝජනා ටික ඉදිරිපත් කරන්නට තිනවා. ඒ වගේම උසස් පෙළ විභාගයත් කරලා ප්‍රතිඵල එනතුරු දරුවන් එවැනි ආකාරයට යොමු කරන සමහරු වෙනත් පාඨමාලා වලට යන්න පුළුවන් සීමා චාටර් ඒ වගේ වලට. හැබැයි අනිත් අයට ඉතින් මේකේ අපේ ඉලක්කය තමයි සාමාන්‍ය පෙළ කරලා අවසානයේ සමහරට අපි හිතමු කෙනෙක් ඒ අටක් ගන්න ඒ නමයක් ගන්නකොට තව කෙනෙක් F9ක් ගන්න පුළුවන්. එහෙම ප්‍රතිශතයක් තියෙනවා. හැබැයි එතකොට එයා අතරමං වෙන්න දෙන්නේ නැහැ. ඒ සැලසුම් කරලා තින්නේ එයාය වෘත්තීය පුහුණු ඔස්සේ ගිහිල්ලා ඒගොල්ලන්ට පුළුවන් යුනිවර්ටෙක් එකේ විශ්වවිද්‍යාලය දක්වා යන්න අවශ්‍යතාවයේ දැන් අපි ඉනිමක සකස් කරගෙන තිනවා. මම ළඟදිම මෙම ගරු සභාවට මේ සැලැස්ම ඉදිරිපත් කරනවා. මොකද ඔබතුමා දන්නෝ මේවර මේ අමාත්‍යංශය මට ලැබිලා තාම අවුරුද්දයි. මේ අවුරුද්ද තුල අභියෝග තුල පළවෙනි අභියෝගය තමයි කොහොමද උසස් පෙළ තියන්නේ, කොහොමද සාමාන්‍ය පෙළ තියන්නේ, කොහොමද මේ ප්‍රතිඵල සමීක්ෂණය කරන්නේ, මේ උත්තරපත්‍ර සමීක්ෂණය කරන්නේ, පෙළපොත් ටික දෙන්නේ කොහොමද, නිලැඳුන් ටික දෙන්නේ කොහොමද. මම ඔබතුමාට කියන්න ඕනේ ඉතාම සතුටින් අද දිනේ මට ලැබුණා චීන රජය විසින් පරිත්‍යාගයට ගිය අවුරුද්ද ලැබුණේ 70%. මේ අවුරුදු 100% මම ඉල්ලුවා. එයින් 95%කට වැඩි ප්‍රමාණයක් දෙන්න එකඟ වෙලා තිනවා. තව සුළු ප්‍රමාණයක් තිනවා අපිට निराකරණය කරගන්න ඒ රෙදි වර්ගය අනුව. නැත්තම් අපිට මේ අවුරුද්ද වගේම මෙවර අපි භාණ්ඩාගාරයෙන් ඉල්ලුවා බිලියන 7ක් ලබන අවුරුද්දේ නිලැඳුම් වලට. නමුත් දැන් අපිට අවශ්‍ය වෙන්නේ බිලියන 1.5. මොකද ඉතුරු සියලුම නිලැඳුම් ටික නොමිලේ ලැබෙනවා. ඒකෙන් මම බිලියන 6ක් ආණ්ඩුවට ඉතුරු කරලා දීලා තිනවා මේ සඳහා. දැන් ඊළඟට පෙළපොත්. දැන් ගියසරේ ප්‍රශ්නයක් ආවා. ඉන්දියානු ආධාර ක්‍රම යටතේ ප්‍රින්ටින් ඔපරේෂන් එකේ 45 පෙළපොත් මුද්‍රණය කරන්න කොළ ලබ ගන්න පුළුවන් වුණේ දෙසැම්බර් මාසේ. හැබැයි දැන් මේ වෙනකොට 50% මුද්‍රණ සංස්ථාවට දුන්න ලැබෙන අවුරුද්දට නියමිත පෙළපොත් තුලින් 50% මුද්‍රණය කළා. අපි අනිද්දාට බෙදා හරිනවා ප්‍රාදේශීය ගබඩා වලට. ගබඩා පිරල අවසාන පෞද්ගලික අංශයට ඊළඟ සති දෙක තුනදී ලබා දෙන්න. එතකොට මේ සියල්ල මේ කටයුතු ටික කළා තිනවා. ඊළඟට පැරිසි වල තිනවා ඔක්තෝබර් මාසේ 17-18-19 World Food Program එක ලෝක ආහාර වැඩසටහනත් ප්‍රංශ රජයත් එකතු වෙලා ලංකාවෙනි සමාන රටවල් 96ක් සඳහා කොහොමද ශිෂ්‍යයන්ගේ දිවාහාර වේල තවත් වැඩි කරගන්නේ කියන පිළිබඳ සමුළුව එතෙන්දී අරමුදලක් ඇති කළා. දැන් ඒකටත් අපි සම්බන්ධ වෙනවා. ඒක නිසා අපි ඒ පියවරල් ටික අරගෙන තිනවා. ඊළඟට විශ්වවිද්‍යාල පට්ටමේ තිබෙන දුෂ්කරතා දැන් ඒ පිළිබඳව මේ වෙනකොට මම යෝජනා සකස් කරන් යනවා. විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල 2054ක පුරප්පාඩු තිබුණා. මම අනුමැතිය ගත්තා අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් විශ්‍රාම ගිය සේවයේ හැරගිය ඉල්ලාස්සු අධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් බදව ගන්න 1054ක් බදව ගන්න පුළුවන්කම තියෙනවා. දැන් විශ්වවිද්‍යාල මේ වෙනකොට සියල්ලෙම 17ෙම ඒ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. දැන් නිම් පල කළා. ඒ ටික බඳව ගන්න ඊට පස්සේ ලබන අවුරුද්දට අපි ඊටු ටික බඳව ගන්න අවශ්‍ය කටයුතු කරනවා. ඊළඟට විශ්වවිද්‍යාලවල කොවිඩ් වසංගත කාලේ වුණත් ඔන්ලයින් ක්‍රමයට, මොකද විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට තොරතුරු තාක්ෂණය පිළිබඳව කුඩා දරුවන්ට වඩා වැටහීමක් තියෙනවා, හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ ආකාරයෙන් කළා අපි කල්යන්න නොදී අවුරුදු තුනක් 19, 20, 21 මේ අවුරුදු තුනේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අඩාල නොවී පවත්වාගෙන යන්න කටයුතු කළා තියෙනවා. ඊළඟට ජාතික අධ්‍යාපන අවස්ථාව පිළිබඳ ගැටලු නිරාකරණය කරන්න මේ සඳහා මම පළවෙනි ප්‍රශ්නයේ පිළිතුරු දුන්නා. අපි ගත්තේ යම් යම් ක්‍රියාමාර්ග. ඊළඟට 6වෙනි ප්‍රශ්නයේ තියෙන්නේ ආර්ථික අරුත්දෙන රක්ෂ විනිමේ. දැන් මෙතෙන්දි කියන්නේ ශ්‍රී ජාතික විශ්වවිද්‍යාලය පමණක් නෙවෙයි. දැන් මට ඉදිරිපත් කරන්න පුළුවන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ගත්ත තොරතුරු මේ අනුව අපි ගත්තොත් එහෙම පෝස්ට් ග්‍රැජුවට් පශ්චාත් උපාධි සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ 178ක් විදේශ ශිෂ්‍යෝ අධ්‍යාපනය ලබන. ඒ විදේශින් මේනවා. මුළු සංඛ්‍යාව එකට එකතු කරලා ගත්තොත් 722ක්. විශ්වවිද්‍යාල සියල්ලම එකතුව 722ක් පශ්චාත් උපාධි සඳහා අපේ රටේ විශ්වවිද්‍යාලවල විදේශ ශිෂ්‍යෝ අධ්‍යාපනය ලබන. අන්ඩර් ග්‍රැජුවට් ප්‍රෝග්‍රෑම්ස් වල 217ක් ඉන්නවා. එකතුව 939ක්. 2022 සංඛ්‍යාලේඛන අනුව 939ක් විදේශ ශිෂ්‍යයින් අපේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබනවා. ඉතින් මේ සංඛ්‍යාව අපි වැඩි කරන්න. මේ වැඩි කරන්න අපි නවීකරණය වෙන්න ඕනේ. ඊළඟට ලෝකයේ පිළිගත් තවත් විෂයන් ගණනාවක් මේවට අපි එකතු කරන්න ඕනේ. අපේ අධ්‍යයන කාර්ය මණ්ඩල ඉතාම ශක්තිමත්. මොකද වෙනත් රටවල විදේශ රටවල විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි අරගෙන ඒ සියලු අධ්‍යක්ෂින් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මානව සම්පත නිසලස යොදවා ගැනීම. ඉතින් ඒ පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා දැන්ට අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද අමාත්‍ය අනුකමිටුවේ අවසාන වාර්තාව ඉදිරිපත් කරලා තිනවා. පොලිසි ෆ්‍රේම්වර්ක් එක ප්‍රතිපත්ති රාමුව අප්ඩේට් කරපු එක, යථාවත් කරපු එක. ඒක ඊළඟ සති දෙක තුන දී පමණ කැබිනට් සබ් කමිටියකින් අනුමත කරලා කැබිනට් එකට ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිපත්ති රාමුව පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවෙන් අනුමත කරගන්න. දැන් පෙරපාස පූර්ව ළමාවදි පිළිබඳව මේ වෙනකොට මම සෞඛ්‍ය අමාත්‍යංශය, ළමා කාර්යාංශය, ඒ සෙක්‍රටේරියට් එක, ඊළඟට ජාතික අධ්‍යාපන ආයතනය, අපේ ප්‍රාථමික අධ්‍යාපන නිසා පළාත් 9 මේ සියල්ලම එකතු කරලා දැන් ඊළඟ සති දෙක වෙනකොට ඒගොල්ලෝ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක හදලා දෙන්න. අපේ ඉලක්කය තමයි අවුරුදු 4-3 ඉදී යනවා. හැබැයි 4 ඉඳලා අනිවාර්යයෙන්ම දරුවන්ව පූර්ව ළමාවදි මධ්‍යස්ථානට යැවීමේ වැඩසටහන රජයේ මැදිහත්වලා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක අපි ඊළඟ ආයවැයෙන් අපි යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මොකද අපේ ළමයිට පාසුකම් දෙන්න ඕනේ. දැන් ඒ පිළිබඳව ගන්න ඕන. දැන් මේ වෙන විට අපි බලාපොරොත්තු වෙනවා විදේශ ආයතනයක දායකත්ව, විදේශ ආයතන කීපයක් ජාත්‍යන්තරව පිළිගත් ඒ මට්ටමට තොරතුරු සාක්ෂණ පාඨමාලා යාවත්කාලීන කරන්න. ඒකට කෘතිම බුද්ධිය එකතු කළා 6, 9, 10, 13. එතකොට අවුරුදු 4කදී අපිට ආවරණය කරන්න පුළුවන් ඒ සම්පූර්ණ පාඨමාලාව. දෙතනින් පල්ලයට අපි යන්න ඕනේ. රට ස්තෙම් අධ්‍යාපනය. ස්තෙම් අධ්‍යාපනය දැන් අපි හඳුන්වා දීමේ වැඩසටහන් ආරම්භ කළා. යනවා. ඉතින් මේවා අභියෝග. ඉතින් මේව මොකද ලෝකේ වෙනස් වුණා? අපි ඒකට අනුගත වුණේ නැහැ. දැන් අපි පිටිපස්සෙන් ඉන්නේ. වැඩි වේගයකින් යන්න ඕනේ. ඉතින් මේකට අපිට වෘත්ති සමිති වල සහයෝගයක් තෝනේ. දැන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මාස දෙකක් ප්‍රමාද වුණේ උත්තරපත්‍ර සමීක්ෂණේ මාස දෙකක් කල් ගියා. නැත්තම් මේ විභාගය කල් දාන්නයි කියලා ඔබතුමන්ලා ගාවට හෝ මන්ත්‍රීවරුන් ගාවට දරුවන්ට WhatsApp message යවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මාස 5ක් ලැබෙනවා. සාමාන්‍යයෙන් ලැබෙන ප්‍රමාණය. ඉතින් ඒක අඩු වෙන්න හේතුව අර වෘත්ති ක්‍රියාමාර්ගය. එසේ නොවුණා නම් ප්‍රතිඵල මීට මාස දෙකකට කලින් දෙන්න තිබුණා. හැබැයි ප්‍රතිඵල උත්තරපත්‍ර සමීක්ෂණය ආරම්භ කළ ප්‍රතිඵල නිකුත් කිරීමත් අතර කාලය ඉතාම කෙටි කාල පරාසයකින් මෙසරේ ලබා දුන්නා. වෙනදට ඊට වඩා වෙලාවක් යනවා. මෙසරීට වඩා කලින් ලබා දුන්න නිසා දිවාරය මහන්සිලා කටයුතු කළ විභාගද පාත් වෙයි. ප්‍රධාන විභාග දෙකක් අතර අඩුම තරමේ මාස 3ක කාලයක් අවශ්‍යයි. මම දැක්ක එක්තරා වෙලාවක ගරු මන්ත්‍රීතුමෙක් කිව්වයි උසස් පෙළයි සාමාන්‍ය පෙළයි පහේශිෂ්‍යත්වයයි එකම කාලවකවානුවේ තියන්න පුළුවන්ද කියලා. එහෙම තියන්න බෑ. මේක මැතිවරණයක් තියෙනවා වගේ වැඩක් නෙවෙයි විභාගයක් තියෙනවායි කියන එක. විභාගයේ ප්‍රමිතියක් තියෙනවා. ප්‍රමිතිය පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් මේ සියලු කරුණු සලකා බලන්න වෙනවා. ඉතින් ඊළඟ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ ජපානයේ රටවල මේ සඳහා අපි ඒකාබද්ධ කරනවා. දැන් විශේෂයෙන්ම වාණිජහ කලා ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකින්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත් වෙලා තොරතුරු තාක්ෂණ විෂය සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුම ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. දැන් අත් වශයෙන්ම මීට අමතරව අපි සූදානම් අපේ නයිටා වීටීඑ මගින් ජපන් භාෂාව පිළිබඳව මූලික අවශ්‍ය දැනුම ලබා දෙන්න. එතකොට ඔබතුමා කියන මොකද විදේශ භාෂාව නොදැන හිට යන්න බෑ. දැන් කියා ගිවස් ලෑවන්නත් ඒක තියෙනවා. ඒ නිසා ඒ වගේ වැඩසටහන් රාශියක් තියෙනවා. තියෙටි අපි ක්‍රියාත්මක කරගෙන යනවා. මට තව කාලයක් දුන්නොත් මාස කීපයක් මේ සැලසුම් ටික ක්‍රියාත්මක කරන ඔබතුමන්ලගේ සහයෝගයත් එක්ක. එලා නෑ මට මේ අවස්ථාවේදී කියන්න බෑ. මොකද විභාග කොමසාරිස්තුමා අවසාන තීරණය ගන්න ඕනේ. අපි අවශ්‍ය කරුණු සියල්ලම ඉදිරිපත් කළා තියෙනවා. විභාග කාලසටහනත් පාසල් වාරසටහනත් එකවිට සකස් කරන්න වෙන්නේ. මොකද විභාග කාලසටහනයි වාරසටහනයි එකට සම්පාත වෙන්න ඕනේ. ඉතින් විෂය නිර්දේශන ආවරණය වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි විභාග තියන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව මේ පහුගිය කාලේ කොවිඩ් 19 ඉඳලා ඉස්සරහට විභාග පරක්කු වී තමයි ඉස්සරහට ආවේ. අපිට හදිස්සියක් නෑ වැය කරන්න. හැබැයි අනිත් පැත්තෙන් එකක් තියෙනවා. දෙමාපියෝ දරුවෝ කැමති වඩා ඉක්මනින් විභාගයට පෙනී ඉඳලා අවසන් වෙන්න. එහෙම පිරිසකුත් ඉන්නවා. ඒක පිරිසක් කියන වගේම ඇත්ත දෙවෙනි වතාවට පෙනී ඉන්නාට මාස දෙකහමාරක තුනක කාලයක් තමයි ලැබුණේ. ඒකට හේතුව අර උත්තරපත්‍ර සමීක්ෂණේ ප්‍රමාද වීම. දැන් ගිය සැරෙත් අපි ඒ වගේ කාලයක් ලබා දුන්නා. ඉතින් ඒක අපි ලබන අවුරුද්දේදී යථාවත්ත්වයට ගේන්න ඕනේ. ඉතින් අපි දුෂ්කරතා මැද වුණත් පාසල් නිවාඩු හරි අඩු කරමින් බලාපොරොත්තු වෙනවා දරුවන්ට සාධාරණ
ප්‍රමිසුති කරවන්ත ප්‍රශ්නාංක දෙක ගරු නාලක බණ්ඩාර කෝට් එකට මැත්තවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි දීර්ඝ කාලයක් මුල්ලේ සිටම දුම්රිය දෙපාර්තමේන්තුවේ පිහිටුවාගෙන ඇති විවිධ වෘත්තීය සමිති විසින් විටින් විට වැඩවර්ජන දියත් කරනු ලබයි. මෙම වැඩවර්ජන හේතුවෙන් මගේ ජනතාව දැඩි අපහසුතාවට පත්වනවා මෙන්ම දෙපාර්තමේන්තුවට ආදායමද අහිමිවීමක් සිදුවේ. එසේම අනෙකුත් රාජ්‍ය හා පුද්ගලික අංශයන්හි සේවකයන් පැමිණීම අඩාල වීම මත එම ආයතනයන්හි කාර්යක්ෂමතාවයද අඩුවේ. එම නිසා මගේ ප්‍රශ්න අංක 1 දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දෛනිකව කොපමණ දුම්රිය ගමන් වාර ගණනක් ධාවනය කෙරේද? දෙවැනි ප්‍රශ්නය දෛනිකව දුම්රිය මගින් ගමන් කරන මගින් සංඛ්‍යාව කොපමණද? දුම්රිය මගින් ප්‍රවේශ පත්‍ර මගින් ලැබෙන දෛනික ආදායම කොපමණද? හතරවෙනි ප්‍රශ්නය දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මගින් මාසිකව කොපමණ ආදායමක් ලැබේද? පස්වෙනි ප්‍රශ්නය දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක සංඛ්‍යාව කොපමණද? ඔවුන්ගේ වැටුප්පා දීමනා සඳහා මාසිකව කොපමණ වේදමක් දරන්නේද? හයවෙනි ප්‍රශ්නය පසුගිය වසර 10 තුළ එක් එක් වෘත්තීය සමිති විසින් වැඩවර්ජන සිදු කර ඇති දින සංඛ්‍යාව වසරින් වසර කොපමණද? හත්වෙනි ප්‍රශ්නය මෙම වැඩවර්ජන හේතුවෙන් එක් එක් වර්ෂවල දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී ඇති පාඩුව කොපමණද?
ගරු මාතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගියදා ඇති වූ දුම්රිය වැඩවර්ජනය අවුරුදු 150 ගණනක ඉතිහාසය තුළ ඇති වූ දරුණුතම කඩාකප්පල්කාරී ක්‍රියාවක්. මක්නිසාදයක් වටිනා මනුෂ්‍ය ජීවිතයක් තරුණ ජීවිතයක් නැති වෙලා මේ දුම්රිය වර්ජනය කළේ දුම්රිය රියදුරන්ගේ සංගම් විසින් නෙවෙයි. දුම්රිය වර්ජනය කරන්න සම්බන්ධ නොවී දුම්රිය ධාවනය කරපු බහුතර රියදුර මහත්තුරුන්ටත් ඒ වගේම කිසිසේත් මේ වර්ජනයට සහභාගි නොවුණ දුම්රිය ස්ථානාධිපතිවරුන්ටත් දුම්රිය නියාමකවරුන්ටත් ඒ වගේම තාක්ෂණික නිලධාරීන් ඇතුළු ඒ දුම්රිය වැඩබිමේ සිටින 14,000 පමණ සංඛ්‍යාවෙන් 84 දෙනෙක් පමණයි මේ නොමග ගොස් කඩාකප්පල්කාරී ක්‍රියාවට සම්බන්ධ වුණේ. ඒ නිසා ඇතිවෙච්ච ඉතාම කනගාටුදායක තත්ත්වය තුළ එතුමා අසා තිබෙන ප්‍රශ්න ටික ඉතා වැදගත්. නමුත් සමහර ප්‍රශ්නවලට පිළිතුරු හදිසියට සපයා ගන්නට බැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව ගමන් වාර 389ක් 400ක් අතර ප්‍රමාණයක් ධාවනය කරනවා ගමන් වාර. එහිදී දෛනිකව දුම්රිය ගමන් කරන මගීන් සංඛ්‍යාව 23 වර්ෂයේ දෙවන කාර්තුව සැලසීමේදී දෛනික සාමාන්‍යයගේ 291,686ක් පමණ, 2022 වර්ෂයේ සාමාන්‍යයගේ 281,458, 2021 වර්ෂයේ සාමාන්‍යයගේ 98,527 කොයිඩ් දානමය වසංගතයේ තිබුණා, 2020 153,980. ඒ අනුව සාමාන්‍යයෙන් 200,000-300,000 පමණ දිනකට දුම්රිය ගමන් කරනවා. දුම්රිය මගින් වාර ප්‍රවේශ පත්‍ර මගින් ලැබෙන ආදායම දෛනික ආදායම රුපියල් මිලියන 30 දවසකට. දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මගින් මාසකට රුපියල් මිලියන 125ක් පමණ ලැබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක සංඛ්‍යාව 14,869යි. දීමනා සඳහා මාසකට මිලියන 1200ක් 1.2 බිලියන් පමණ වැය වෙනවා එක මාසකට. ඒ අනුව 2015 වර්ෂයේ සිට වෘත්තීය සමිති කරන වැඩවර්ජන සංඛ්‍යාව මේ ගණනය කරන්න මම භාර දීලා තියෙනවා. ඒ දත්ත පසුව මම සපයන්ට බලාපොරොත්තු වෙනවා. මේ වර්ජන හේතුවෙන් එක් එක් වර්ෂවල දුම්රියට සිදු ඇති පාඩුව ගණනය කරන්න කාලයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා මම දුම්රිය දෙපාර්තමේන්තුවට වගකීම් පවරලා තියෙනවා. ඒ ටික මේ ගරු සභාවට සපයන්න කියලා. මම ගරු සභාපතිතුමනි, මේ දුම්රිය විෂය භාර ඇමතිවරයා බවට පත්ුනේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් විනාශ කරලා ඔබතුමා අපි ඇතුළු ව්‍යවස්ථාදායකයේ නියෝජනය කරන සමාජිකයන්ගේ ගෙවල් ගිනිබත් කිරීමෙන් පසුයි මම දුම්රිය විෂය භාර බාරගත්තේ. මට බාර දුන්නේ ඒ වන විට අවුරුදු 1 මාස ගානයි තාම මම මේ දුම්රිය සේවය කටයුතු කරන්න සිද්ධ වෙලා. නමුත් ව්‍යුහාත්මකව මේ දෙපාර්තමේන්තුව විවිධ වංචා දූෂණ අක්‍රමිකතා හා අසාධාරණ වැඩවැරුම් නිසා පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට අගාධයට ඇද වැටිලා තිබෙනවා. මං උදාහරණයක් ලෙස කිව්වොත් 2021 වර්ෂයේ මුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම වර්ෂයේ බිලියන 2.6යි. ඒ 2.6 ආදායමින් ඕටි අතිකාල දීමනා 2.3යි. සේවක වැටුප් බිලියන 7ට වැඩි. අතිකාල දීමනායි වැටුප් එකතු වෙච්චාම ලාභයේ බිලියන 10යි. මේ පිළිබඳ Sunday Times පුවත්පතේ බොහොම පැහැදිලි ප්‍රස්ථාරයක් දක්වලා තියෙනවා. නමුත් මම ඇවිල්ල වර්ෂයක් තුළ ඇති කරපු වෙනස්කම් නිසා මේ 2.6ක්ව පැවති දුම්රිය ආදායම බිලියන 11.6 දක්වා වැඩි වෙලා තියෙනවා. ඊළඟට වියදම බිලියන 48ට තිබිලා ඒ බිලියන 42 දක්වා අඩු කරලා තියෙනවා. බිලියන 48 වියදම 42ට අඩු කරලා තියෙනවා. බිලියන 2.6 ආදායම බිලියන 11 දක්වා වැඩි කරලා තියෙනවා. ඉතාම දුෂ්කරතා මැද්දේ මේ මම තරම් සේවක ගැටලු විසඳීම සඳහා අවුරුද්දක කාලය තුලදී කැබිනට් පත්‍රිකා එක්තරම් විශාල ප්‍රමාණයක් කිසිම ඇමතිවරයෙක් ඉතිහාසයේ නිකුත් කළා නැහැ. මම ඔවුන්ගෙන් ඉල්ලා සිටි එකම දේ තමයි අපිට කිසිම පෞද්ගලික න්‍යාය පත්‍රයක් නැහැ. කරුණාකරලා මේ රටේ පොදු ජනතාව, දුම්රිය ගමන් කරන ජනතාව හිරිහැරයට පත් වෙන ලෙස හිටි ගමන් වර්ජනය විතරක් කරන්න එපා. ඒකෙන් පාසලට යන්න බලාපොරොත්තු වෙන දරුවා, විභාගයකට යන්න ඉන්න දරුවෙක්, එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණයකට කොළඹ ඉන්න දරුවෙක්, ලෙඩට බෙහෙත් ගන්න එන ලෙඩෙක්, මේ වගේ අයට සිද්ධ වෙන අතරමං වීමක් රාජකාරී නිවකල්ල පුද්ගලිකාංශයේ හා රාජ්‍යාංශයේ අය තමන්ගේ නිවසට යාගන්න බැරි වුණාම හවසට බිඳින වේදනාවත් අතේ මුදල් නැතුව මානසික ලෙස කල්පනා කරලා වැඩ වර්ජන කරන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නේ ඉස්සෙල්ල ඉදිරිපත් කරන්න GMRට, දුම්රිය සාමාන්‍ය අධිකාරීට, ඔහු තමයි ආයතන ප්‍රධානී. ඒ ප්‍රශ්නේ එතනින් විසඳෙන්නේ නැත්නම් අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් ඉන්නවා, ලේකම්වරයාට දෙන්න. ලේකම්වරයාටත් විසඳන්නේ නැත්නම් මම කැබිනට් ඇමතිවරයා ඉන්නවා, මං ළඟට ඇවිල්ලා විසඳන්න. මං මේ දුම්රිය සමිතිවලට විශාල ලෙස, මං සාමාන්‍ය වෘත්තීය සමිතියක ගණදෙනු කරන කෙනෙක් නෙමෙයි සාමාන්‍ය. නමුත් මම මේ දුම්රිය සේවයේ තියෙන සාමාන්‍ය ජනයාගේ වැදගත්කම නිසා සෑම අවස්ථාවකදීම ඔවුන්ට දීලා තියෙන අවස්ථාව. මෑතකදී මට ලිපියක් ලැබුණා මේ දුම්රිය රියදුරංගේ සංගමයෙන්. ඇමතිවරයාගෙන අවුරුද්දක කාලයක් විශ්වාසය තියාගෙන හිටියා. 2015 සිට විසඳිලා නැති ප්‍රශ්නයක් විසඳලා නැති නිසා අපිට වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා කියලා. මම වහාම මට තේරුණා මේ ආයිත් ලෑස්ති වෙන්නේ පරණ සෙල්ලමටම තමයි කියලා. මං හදිසියේ ඔවුන්ව සියලු දෙනා කැඳෙව්වා ජනසන්නිවේදන ජන මාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයට. එහිදී මම ඔවුන්ට ඉතාම පැහැදිලිව කිව්වා, ඔබතුමාලා වැදගත් උගත් මහත්තුරු රියදුරු, ඔබතුමාලා තේරුම් ගන්න ඕනේ තුන්වෙනි ශ්‍රේණියේ සේවකයෙක් ඉස්සර අවුරුදු පහකින් දෙවෙනි ශ්‍රේණියට උසස් කළා. 2015 ඉඳන් සමස්ත රටේ ඇති කරපු ප්‍රතිපත්ති තීරණයන් නිසා තුන්වෙනි ශ්‍රේණියේ තාක්ෂණික නිලධාරීන් උසස් වීම ලැබෙන්නේ අවුරුදු 10කට පස්සේ. ඉතින් මට කියනවා තුන්වෙනි ශ්‍රේණියෙන් දෙවෙනි ශ්‍රේණියට ටක් ගාලා අපි ඔය උසස් කරලා දෙන්න. 2015 ඉඳන් කළේ නැහැ. දැන් 2023 දී එක කරන්න. මට එහෙම කරන්න බලයක් හෝ අයිතියක් නැහැ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අපි ලිව්වා. ලිව්වම රාජ්‍ය සේවා කොමිෂන් සභාව කීවා, තව රජයේ දෙපාර්තමේන්තු 200 ගානක් මේ තනතුර තියෙන ඒවා තියෙනවා. ඒ සියල්ලටමත් ඒක කරන්න වෙනවා, මේක කළ නොහැකි කියලා. ඒ අවස්ථාවේදී ඔවුන් ඉල්ලා සිටියේ එහෙනම් රාජ්‍ය සේවා කොමිෂන් ඉඩ දෙන්නේ නැත්නම් ඔබතුමා කැබිනට් මණ්ඩලයෙන් තීන්දුවක් අරගෙන හරි අපිට මේක කරලා දෙන්න කියලා. මං කැබිනට් පත්‍රිකාවක් අරන් ගියා කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩලයේදී කැබිනට් ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ කීවා රාජ්‍ය සේවා කොමිෂම ඉක්මෝල යන තීන්දුවක් කැබිනට් මණ්ඩලයට දෙන්න බෑ. ඒ නිසා මේ රාජ්‍ය සේවා කොමිෂම මගින් මිසක් කැබිනට්ුවට විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අන්න. මම මේ බව මොවුන්ට පැහැදිලිව කීවා. නමුත් මං කියන එක තේරෙන්නේ නැත්නම් මං කිව්වා මමත් නියෝජිතත්වයේ දරන, ගරු අගමැතිතුමා මූලාසනයේ දරන එස්ටැබ්ලිෂ්මන්ට් කමිටි එක, රජයේ ආයතන කමිටුවට ගිහිල්ලා මේ කරුණ පැහැදිලි කරන්න දිනයක් දීලා තිබුණා. මේ කමිටුව රැස් වෙන්නේ සති දෙකකට වරක්. මම සතියකට ඉස්සෙල්ල මේ කමිටුවට කියලා කැබිනට් ලේකම්තුමත් කමිටුවේ ඉන්නවා ඔහුට කියලා ඊළඟ බදාදා දිනේට මේ දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාගේ නායකත්වයෙන් යුත් කමිටුවට මේ වෘත්තීය සමිති නිලධාරීන්ට සහභාගි වෙන්න ඉඩ හදලා දීලා තිබුණා. එහෙම තියෙද්දි ඒ සතිය සඳුද දවල් 12ට විතර පිරිසක් ඇවිල්ලා මට කීවා අපේ වෘත්තීය සමිතිය කන්ට්‍රෝල් කරගන්න බෑ, කට්ටියක් වර්ජනයක් කරන්න යනවා කියලා. මම කීවා ඒක හරි කුප්පිදු වැඩක්, මේක කරන්න එපා. මොකද බදාදාට මෙහෙම සාකච්ඡාවක් අගමැතිතුමා දීලා තියෙද්දි මේ සඳුදා මේක කරන්න එපා. තව දවස් එකමාරකින් සාකච්ඡාව තියෙනවා. කරන්න පුළුවන් දෙයක් නම් අපි කරනවා. කරන්න බැරි දෙයක් නිසායි මෙහෙම කරලා තියෙන්නේ කියලා. ඕන් කිව්වා බලන්නම් කියලා ගිහිල්ලා රාත්‍රියේ වර්ජනය කළා. වර්ජනය කළායින් පස්සේ දහස් ගණන් නිරායුධ අහිංසක ටිකට් අරන් ආපු මිනිස්සු, සීසන් ටිකට් එකේ ආපු මිනිස්සු, වෙලා වෙන් කරගත්ත මිනිස්සුගේ මුළු ජන ජීවිත අඩාල වුණා. යන්න එන්න විදියක් නැති මිනිස්සු තෙරපිලා ගිහිල්ලා සමහරුන්ගේ අතපය කැඩිලා රෝවල් ගත වුණා. ඒක දරුවෙක් වහලේ උඩ නැගලා එන්න ගිහිල්ලා ඉංජිනේරු ශිෂ්‍යයෙක් මැරිලා වැටිලා වැටිලා මැරුණා. ඒ අවස්ථාවේ ඉතාම නරක තත්වයකට පුද්ගලයෝ 84 දෙනෙක් රටක් දනගස්සන මේ තත්ත්වයේ යටතේදී මම අතිගරු ජනාධිපතිතුමාට රටින් පිට වෙලා යන්න ඉස්සෙල්ලා කිව්වා, සර් මේක ඉතාම නරක තත්ත්වයක්. ජනතාව කුපිත වෙලා මේ තමන්ගේ දරුවොත් මැරිලා ඉන්න වෙලාවේ මුළු රටම කුපිත වෙලා ඉවෙලා පාර දීන් කළොත් එහෙම බේරගන්න ක්‍රමයක් නැති වෙනවා. ඒ නිසා මේ දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කළා. ආරක්ෂාව සඳහා හමුදාව හා පොලිසිය දුම්රිය ස්ථානවලට යොදවන්න කියලා. ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමා ඒ රාජ්‍ය නායකයා ලෙස මේ රටේ ඇතිවිය හැකි ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමේ අරමුණෙන් අත්‍යවශ්‍ය සේවාවක් කළා. අත්‍යවශ්‍ය සේවාවක් කළත් පෞදින පසුවැනි දින ඔවුන් වැඩට ආවේ නැහැ. ඒ අවස්ථාවේදී අපි සේවය අත්හැර ගියා කියන නිවේදනය නිකුත් කළා. එදින රාත්‍රියේ අගමැතිතුමාගේ සාකච්ඡාවක් තිබුණා මේ ආයතන කමිටුවේ. ඒ ආයතන කමිටුව රාජ්‍ය සේවා කොමිසමට මේ ගැටලුව නැවත යොමු කරන්න තීරණය කළා. එදා රාත්‍රියේ ඒ වැඩට ඇවිල්ලා මේ මවුන්ට් මේරියේ අංක 29 දරන දුම්රිය නිල නිවාසයක පදිංචි වෙලා ඉන්න කිසිදු වෘත්තීය සමිති තනතුරක් දරන්නේ නැති ඉස්සර වෘත්තීය සමිති තනතුර දරන දිනේෂ් ඉන්දික දොඩංගොඩ නැමැති රියදුරු මහත්මේ හිරු රූපවාහිනී නාලිකාවේ 11:55 ප්‍රවෘත්තිවලට ඔහු ඉතාම වගකීමෙන් කියන බව ප්‍රකාශයක් කළා. මේ දුම්රිය දෙපාර්තමේන්තුවට පත්වෙලා ආපු දූෂිතම අදූරදර්ශී වංචාසාගත නරකම ඇමැතිවරයා බන්දුල ගුණවර්ධන බව වගකීමෙන් කියන බවයි. ඔහු කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මේ ඔක්කොම ඉන්දියානු සමාගමවලට කොන්ත්‍රාත් දෙන බවත්, දඹදිව වන්දනාව යනකොට පුද්ගලික ගමන ඒ සඳහා ඔක්කොම දෙන්නේ ඉන්දියානු සමාගම් විසින් බවත්, මගේ නිවසට ඇවිල්ලා 5,00,000 සල්ලි මළුවල ගෙනහල්ලා දාලා දීපු බවත් ප්‍රවෘත්තිවල ප්‍රකාශයට පත් කළා. රජයේ සේවකයෙක්, දුම්රිය රියදුරේ නිල නිවාසයේ ඉන්න කෙනෙක්. මේක මගේ ජීවිත කාලය තුලදී සාමාන්‍යයෙන් ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, 1,03,000 විතර උගුරට ලේරා දැන්නකම් මේස් බැනීමට දාඩිය උරනකම් මහාචාර්යවරු ආචාර්යවරු විනිශ්චකාරවරු විද්වතුන් 100,000,000ක් බිහි කරන්න මගේ ආත්මය කැප කරපු මිනිහෙක් විදියට නූල් පොටක්වත් ජාතිය දේපල හොරකන් නොකළ කෙනෙක් ලෙස 150,000කවත් කොමිස් මුදල ලබාගත් නොගත් කෙනෙක් ලෙස මෙවැනි අද්භූත චෝදනාවක් කළාම මම ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. මේක සුළුපටු කරුණක් නෙමේ. 14,000 වර්ජනය නොකර තියෙද්දි 84 දෙනෙක් විතර පමණක් අරන් වර්ජනය කරලා මනුස්ස ජීවිතයක් නැති කරලා ඊට පස්සේ මේ ඔක්කොම වෙන්නේ ඇමතිවරයා නිසා කියලා නැවත වතාවක් ඇමතිවරුන්ට දේශපාලනඥයන්ට තියෙන වෛරය වැඩි කරලා පුච්චපු ගෙවල් තවසරයක් හැදුවට පස්සේ ආයිත් පුච්චන තත්ත්වයට අරාජික තත්ත්වයක් රට තුල නිර්මාණය කරලා මේ නැවත වරක් අර මීට අවුරුදු 1,000,000කට ඉස්සෙල්ලා ඇති වෙච්ච සිද්ධිය ඇති කරන්න වෙච්ච ජාතික අපරාධයක් වෙන නිසා මේ අපරාධය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ විස්තර ඇතුව මම වාර්තාව බාර දුන්නා. ඊට පස්සෙ මම ගියා අල්ලසා දූෂණ කොමිසමේ. 15 වෙනිදා තමයි අලුත් පනත ක්‍රියාත්මක වෙන්නේ. මොකද්ද පනත? දූෂණ විරෝධී පනත, බලවත් පනත. පළවෙනි පැමිණිල්ල මගේ. බොහොම පැහැදිලි. මළුවල කෝටි පහ ආරංගීය විදිය තියෙනවා. ඉන්දියානු සමාගම් එක්ක තමයි මේක දීලා තියෙන්නේ. ඒක නිසා අල්ලස් දූෂණ කොමිසමට කවුද අල්ලස් ගත්ත අය කියන එක පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන්න ලිඛිත පැමිණිල්ල බාර දුන්නා. මම එනකොට අපේ ජනාධිපති නීතිඥවරු රැස් වෙලා ටොක්සි නීතිඥතුමා ලක්ෂ දහසක බිලියන එකක එන්තරවාසියක් යවලා තියෙනවා අපාසයට මේ දින 14ක් ඇතුළතේ මුදල් ගෙවන්න කියලා. ඒ අතර මම කැදෙව්වා අපිට තියෙන එක සමාගමයි මේ අපි කිසිම කොන්ත්‍රාත්තුවක් දීලා නැහැ කිසිම ටෙන්ඩර් කැඳවීමක් මම කරලා නැහැ 2015 තමයි කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන්නේ මේ මහව සිට ඕමන්තේ දක්වා පාර හදන කොන්ත්‍රාත්තුව. ඒ සඳහා ටෙන්ඩර් කැඳවලා සියල්ල ඉවර කළා. ටෙන්ඩර් දාන්න බෑ ලංකාවේ කිසිවෙකුට. මොකද ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යට තමයි මේ මුදල් ලැබෙන්නේ. එතකොට ඉන්දියානු සමාගම් හතරක් ඇවිල්ලා තියෙනවා. ඒ හතරෙන් එර්කෝන් කියන සමාගමට තමයි ටෙන්ඩරේ ප්‍රදානය කරලා තියෙන්නේ. කවුද? මමද? නෑ. 2019 වර්ෂයේදී. ඔවුන්ට ඒ කොන්ත්‍රාත්තුව කරන්න දීලා නෑ. මේ දුම්රියේ තිබිලා තියෙනවා මාෆියාවක්. කිසිම කොන්ත්‍රාත්තුවක් කරන්න බෑ. කිසිම විදේශ ගණදෙනුවක් කරන්න බෑ. ඒ වෘත්තීය සමිති මාෆියාවේ අයට කප්පම් ගෙවන්නේ නැත්තම්. ඒක මම දැනගෙන හිටියේ දැන් මං අමාත්‍යාංශයේ බාර ගන්නකොට දුම්රියේ පෙට්ටි තියෙනවා ගිනාලා මැදිරි. එකක් ලක්ෂ 200ක් විතර වෙන මැදිරි දිරනවා වරායි. ඒ ටික දාලා දුවන්න බෑ කියනවා මේගොල්ලෝ. මම නිමල් සිරිපාල සිල්ව ඇමතිවරයාට කියලා දඩ ඔක්කොම නැතුව මේ මැදිරි ටික දාලා දැන් දුවනවා. ඊට පස්සේ මේ කොන්ත්‍රාත් එක දෙන අයට කොන්ත්‍රාත් ඉල්ලනවා මේ වෘත්තීය සමිති නායකයෝ මේ හාදේව. එතකොට ඔවුන් අපි ඉන්දියන් තානාපතිතුමාට කියලා මේ අවුරුදු ගානක් තිස්සේ 2015 ඉඳන් තියෙන රේල් පාර ගලවන්නේ නැති එකේ ප්‍රශ්නේ කියලා මම ඉන්දියන් මහකොමසාරිස්තුමා ළඟට ගිහිල්ලා ශ්‍රීමා බෝධියටත් බාරිකුත් වෙලා අනුරාධපුරයේ ඉඳන් ඕමන්තෙට මේ පාර ගැලෙව්වා. ඊයේ ඒ සමාගමේ ලංකා නියෝජිතය ඇවිල්ලා කිව්වා අපේ අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් ඉදිරිපිට මේ කිසිම සතයක් හෝ කිසි කෙනෙක්ට දෙන්න ඔවුන්ට අයිතියක් නැහැ. මේක 100%ක් ඉන්දියානු රජයේ සමාගමක්. ඉන්දියානු රාජ්‍ය සමාගමකට කාටාරි අල්ලසත් මොකක් හරි වියදමක් දැරුවොත් ඒක ඉන්දියන් ආණ්ඩුවට පෙන්වන්න ඕන. නමුත් ඔවුන්ට දිගින් දිගටම තර්ජනය කිරීම නිසා ඔවුන්ට කොන්ත්‍රාත් දෙන්න බෑ. අතුරු කොන්ත්‍රාත්තුවක් ඒ ව්‍යාපෘතිය නිලධාරීන් දීලා තියෙන. ඒ අතුරු කොන්ත්‍රාත්තුවේ ලක්ෂ 31 මේ කියන තැනත්තගේ ගිණුමට බැර කරපු එකේ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළා. මං ඒ සංඛ්‍යා දත්ත සියල්ලම හොරකම් කළා. අල්ලසා දූෂණ කොමිසමේ පැමිණිලි තිබිලා, අමාත්‍යාංශයේ පැමිණිලි තිබිලා, අතිකාල හොරකම් කළා. තමන්ගේ ගිණුමට සල්ලි ලක්ෂ ගණන් දාගෙන ගෙවල් දොරවල් ඉඩකඩම් අරන් මේ මිනිස්සෙක්ගේ ජීවිතය නැති වෙන විදියට මේ වර්ජනේ මෙහෙව්වේ ඔහුයි කියලා ඔහු ඇවිල්ලා මේ හිරු නාලිකාවේ 11:55 කිව්වා. ඉතින් මේ රට කොහොමද කරන්නේ? ඒක නිසා මම හිතනවා මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් දූෂණ විරෝධී කොමිසමත් ඉතාම ඉක්මනින් යුක්තිය පසිඳලීමේ කාර්යය කළා. මීට පෙර සිට කරලා තියෙන දේවලුත් ඊට සම්බන්ධිතව ප්‍රශ්න කළා. මිරකල් කියන ඇල්ල ODC වෙනුවට වෙනත් දුම්රියක විදේශයකට ප්‍රවේශ පත්‍ර අලෙවි කරලා මේ කරලා තියෙන මහා අපරාධ පිළිබඳ මුළු රටටම දැනුවත් කරන වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටින අතර මම මාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් හිතවත් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා මාධ්‍ය ආයතන වලින්ගෙන් අපිට කවදා හරි දවසක වංචාවක් හොරකමක් දූෂණයක් පිළිබඳ තියෙනවා කරුණු හැදෑරීමකින් තොරව මිනිස්සුන්ට මඩ ගහන්න එපා. මේ විදියට මාධ්‍ය භාවිතා කරන්න එපා. අන්තර්ජාල මේ විදියට භාවිතා කරන්න එපා. දරුවෝ ඉන්න මිනිස්සු ඉන්නවා. දේශපාලනයේට මගේ දරුවෝ කිසි කෙනෙක් ඉන්නේ නැහැ. හැම දරුවෙක්ම උපාධියට වඩා වැඩි සුදුසුකමක් තියෙන දරුවෝ. එන්නේ නැත්තේ මේ තරම් නිඳිත කැත ද්වේෂ සාගතව මේ කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවක් විදියට ලැජ්ජ වෙන්න ඕනේ. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කාට හරි මට වුණත් මේ 225 කාට වුණත් අසත්‍යේ අමූලික අසත්‍යේ ඊළඟට බඩ ගහන දේ දිගින් දිගටම මාධ්‍ය හරහා ප්‍රචාරය කළා. මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර ආයතනයට ප්‍රහාර එල්ලකොළොත් එයින් මේ රට යන්නේ අගාධයට පමණයි. ඒ නිසා පාර්ලිමේන්තුවක් තුළ සිටින මන්ත්‍රීවරයෙක්ට ඔහු කියන කරන දේ අනුව වෙඩි තියනවා නම් මම දැක්කා අපේ මේ රංගන ශිල්පියෙක් වෙච්ච මන්ත්‍රීතුමාට අනුරාධපුරයේදී බුද්ධික ප්‍රේමරත්නට වෙඩි තැබීමක් කළා තිබුණා. දැන් මේ ඔබතුමා දන්නවා මේ ගරු සභාව නියෝජනය කරපු අමරකීර්ති මන්ත්‍රීතුමා ම්ලේච්ඡ ලෙස දරුණු ප්‍රහාරයක් කළා. මරලා දාලා, ආරක්ෂකියත් මරලා දාලා, පැය 12ක් ඇතුළත විවස්ථාදායකයේ නියෝජනය කරන මන්ත්‍රීවරු 72ට උන් හිටි තැන් නැති කරලා, ගෙවල් ගිනිබත් කරලා, ප්‍රාදේශීය සභා පළාත් පාලන ආයතනවල 800ක් විතර මේ හානිය කළා. අද වෙනකන් මේ ප්‍රචණ්ඩ අරගලකරුවෝ දීපු ආදර්ශේ හා ඒවට උල්පන්දන් දීපු මාධ්‍යවල ක්‍රියාපිළිවෙත නිසා මේ රටට වැටිලා තියෙන තැනින් ලේසි පාසුවෙන් ගොඩ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා පාර්ලිමේන්තුවක් තුළ දැන් මේ සමහර මාධ්‍ය විසින් මතයක් ගෙනියනවා මේ දේශපාලනඥයෝ කවුරුත් නැතුව පාර්ලිමේන්තුව නැතුව මුන් කවුරුත් නැතුව ආණ්ඩු කරන්න පුළුවන් කියලා. ගරු මූලාසනාරූඪ ඔබතුමා හොඳටම දන්නවා එක මාසයක්වත් ආණ්ඩු කරන්න බෑ පාර්ලිමේන්තුවක් නැතුව. මොකද මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ටික ගෙවන්නේ, ඊළඟට සමෘද්ධි ලාභින්ගේ සමෘද්ධි මුදල් ටික ගෙවන්නේ, මම්මාවත් විදුලිය ජලබස්නා ජල ප්‍රවාහන ක්‍රම යනාදී ඇති කරන්නේ, පොලිසිය ආරක්ෂාව සලසන්නේ, මේ ඔක්කොම කරන්නේ විවස්ථාදායකයන් විසින් සම්මත කරන නීතිය මගින් හා පාර්ලිමේන්තුව විසින් වාර්ෂික ආය වැලේකණෙන් වෙන් කරන මුදල් වලින්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2022 ඉවර වෙච්ච වර්ෂයේදී මේ ලංකාවේ මුළු බදු ආදායම රුපියල් බිලියන 1751යි. මුළු රටේම බදු පනවල විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු මේ බදු බර දරාගන්න බෑයි කියලා විවිධ උද්ඝෝෂණ තියෙද්දි ඔක්කොම කරලා සොයාගෙන තියෙන්නේ 1751යි. 2022 වර්ෂයේ 1, 7, 5, 1. එයින් රාජ්‍ය සේවක වැටුපහ විශ්‍රාම වැටුප 1265යි. එතකොට බදු ආදායමෙන් 72% රාජ්‍ය සේවක වැටුපහ විශ්‍රාම වැටුප. සමෘද්ධියා අනිස්සානාධාර බිලියන 506යි. එතකොට සියලු බදු ආදායම ඉවරයි 28% ඒකට. බදු වශයෙන් මුළු රටෙන් භාණ්ඩාගාරයට එකතු කරන මුදලින් 72% වැටුප්පා වේතනවලට වෙන් කරලා සමෘද්ධියා සානාධාරවලට 28% වෙන් කළා මුළු බදු ආදායම ඉවරයි. ඊට පස්සේ ඒ අවුරුද්දේ ණය පොලිය ගෙවලා තියෙනවා 1565. කොහොමද ගෙවලා තියෙන්නේ ණය ආරං? ඒ අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් බල්ලා තියෙනවා 715. කොහෙන්ද දරලා තියෙන්නේ? ණය ආරං. දැන් මේ ආණ්ඩු වෙනස් කරන්න කතා කරන අය විපක්ෂ නායකතුමා, අනිත් පක්ෂ නායකවරු, අනිත් සියලු ද හැරලා පළවෙනියෙන් කිව යුත්තේ රටට තමන් ආණ්ඩුවක් වෙනස් කළා, ආණ්ඩුව ගත්තොත් කොහමද මේ වැටුප් බිල ගෙවන එක 1265 තව අඩු කරනවද වැඩි කරනවද? සමෘද්ධි 500යි අඩු කරනවාද වැඩි කරනවාද 1751 ගේ ආදායම වැඩි අඩු කරනවාද ණය ගන්නවාද දැන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ නැත්නම් ණය දෙන්නේ නැහැ දෙන්නේ නැති වෙච්චාම අපි ලෝක බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආසියානු සංවර්ධන බැංකුවට යුද්ධයට කතා කරනවා අපි කොහොමද රට ගෙනියන්නේ කියන එක කියන්න ඕනේ මම මේ ටික ගිහිල්ලා මේ සංඛ්‍යා දත්ත ටික ප්‍රකාශයට පත් කළා 2013 2022 ඉලක්කන් ටික ගිනිගත් තේන පැවති රැස්වීමකදී අද පුවත්පතක දාලා තියෙනවා කාටුන් එකක් ජාතික පුවත්පතක අපි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු යවලා ඇමතිකම් දීලා මේ වගේ මඤ්ඤං කතාහන් දැන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරය එවන්නේ මේ මඤ්ඤං කතාව මඤ්ඤං කරලා තියෙන නිසා තමයි මේ වගේ අය මාධ්‍ය මෙහෙවර නිසා තමයි රට මෙතනට වැටිලා තියෙන්නේ ඇයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන වක්කීම් මොකද නියෝජ්‍ය කතානායකතුමනි රටේ මුදල් පිළිබඳ සම්පූර්ණ බලය එතකොට මේ පාර්ලිමේන්තුවේ හැමදාම මේ එවන 225ම කතා කරන්න වගකීම් පැවරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ රටේ ලැබෙන ආදායම බදු ආදායම බදු නොවන ආදායම ඊළඟට රාජ්‍ය වියදම පුනරාවර්තන වියදම් ප්‍රාග්ධන වියදම ප්‍රාථමික ගිණුම හිඟය ජංගම ගිණුම හිඟය හිඟය පියවන්න යන ආකාරය ඒක කතා කරන්න තමයි මන්ත්‍රීවරයෙක් කියවන්නේ ඒක මඤ්ඤං කතාවක් නම් ඉතින් මේ මුළු පාර්ලිමේන්තුවේ ලෝකේ තියෙන ඔක්කොම පාර්ලිමේන්තු මඤ්ඤන්නේ කතා කරන්නේ ඒ නිසා මේ අය මේ රාජ්‍ය විරෝධය හදන්නේ මොන පදනමෙන්ද කියලා මට තේරෙන්නේ නැහැ ඒක නිසා රටට ප්‍රඥාව පහළ වීම සඳහා මොනවා හරි වැඩපිළිවෙලක් මේ උත්තරීතර සභාවේ ඇති කරගන්න කාරුණික වෙන්න කියලා ඉල්ලා සිටිමින් මගේ වචන කීපය අවසන්
කරනවා. ගෞරවනීය සිටගරුව මහත්මනේ අද දින කාර්ය මණ්ඩල ප්‍රධානීහ නියෝජ්‍ය මහලේකම් ධූරයටපත් වූ චමින්ද කුලරත්න මැතිතුමාට මේ පාර්ලිමේන්තුව වෙනුවෙන් විශාල සේවාවක් කරන්න අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දිනට නියමිත සභාවේ කටයුතු පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:00 ඇතියට යළි රැස්වේ.